సాధు సాధు సాధు. గౌరవనీయ ధమ్మకుశల స్వామిన్ వహన్సే అతడు వెడసిటిన అనిక్ స్వామిన్ వహన్సేకి నవసరాయి అప్యోదర అస్వసిటిని సతిపతా ప్రవర్తన యోగావచరణి కమటాంగ అటవాదల భాగనీమ సాధర్మ దేశన వెడసటాడాయి పురుగు పరిధి ముళింబ యుధాగిన తీయని కమటాం ప్రశ్న సాగచ్చావాయి. గౌరవనీయ ధమ్మకుశల స్వామిన్ వహన్సేకి దీపానమద మమ ఆరాధనా కరణం కమటాం గట్లు వల్టావాదుల బాధనమేన్ సాధు సాధు సాధు. స్వామినాస లిఖిత ప్రశ్న అప్పట మేమైన కూడా డబ్బుల ఉపాలి ఉపాలి ప్రశ్న డబ్బులు తినదా
ఇక్కక్ లెవెల్ అది ఏనవుతి
ఉపాలి పుల్లందరికి దిరిపత్ కానీ
అవసరాయి స్వామిన్ వాన్స్ సాధు సా గరుతర స్వామిన్ వాన్స్ ఉపవహాన్సీగి కమటహన్ ఉపదేశ పరిధి కలక్ తీసే ఆనాపాన సతి భావన దినపతా పయక్ హో దిక కరగిన అన్నిమి భావన పటంగిన సులు మొహతకి హుస్మ నతివి గోస్ అందురు నిససల తనకట పత్వే శబ్ద నుదని సితువిలి నొమెత్ మిలస బహో వేలావక్ సితి విట సమహార దినవల పమనక్ సమాధి మత్వ సితిన విట మగే సిత అవధివి ధర్మే మినేకి దీమట మా పొలంబవాయి మెహిదీ ఎక్వరమ మట మతక్వన్నే దుకాయ్ ఇన్ పశు ఏ ఒస్సే అనిత్య దుఃఖ అనాత్మ మినహివే మగే జీవిత అద్దకీం ముల్కరగిన అనిత్య అద్దకీం సహా ఏం ఉపన్ దుఃఖ సమూహయత్ మగే అయి గత్ దేవాల్ వలిన్ వడా దుఃఖ లభూ భవత్ మినహివే అనిత్యేటత్ వడా మట దుఃఖ అవబోధ వన్నే అనాత్మ అద్దకీం మినహి కరణ విటే మట మగే అయి సితూదే వసంగ కరగనీమట నొహకీ దుక తదిన్ దెనను భవ తేరే దుఃఖ ఇపదీమట హేతువ అవిద్యావ నిసా ఎతి మగే కరగనీమ నిసా ఉపన్ తన్నావ భవ తేరే మేమ మెనహి కిరీమట గతవన్నే ఇతా సులు కాలేకి నెవతత్ మట సమాధిగత వీమట హిత పొలంబవాయి మెలెస మగే హితే పిలంబ వీమట నతువీమ మగే భావనా దీవునుట బాధావగ్ద ఏ నొకలయుత్తగ్ద కియా ఉపవాన్సేగే ఉపదేశ ప్రార్థనా కరమి సతిమద్ భవ దిగటమ పెవతుని ఉపవాన్సేట నిదు నీరోగి దీర్ఘాయస లబిల్ బి సియలు ప్రార్థనా ఇటువేవా సాధు సాధు సాధు.
හොඳයි එතකොට දැන් මෙතන අරගත්තොත් දැන් මේ කරන දෙයක් ද කෙරෙන දෙයක් ද කියන වෙනස අඳුන ගැනීම වැටෙනවා. කෙරෙන දෙයක් නම් අපිට මේකට වගකීමක් ගන්න බෑ. එතකොට එහෙමනම් ඒකට යන දෙන්න පුළුවන්. කරන දෙයක් නම් යම් කිසි විදියක අන්න අපි කියන්නේ අපි අර ගා ගන්නවා කියලා කියන්නේ මේ හොඳ තියෙන හොඳ තියුණ එක ගා ගන්නවා. ඒක නිසා ඔය කියන විදියට රචනෙ ලියවෙන විදියට මේක කෙරෙන දෙයක් පාටයි. ඉබේ මේක මෙනෙහි වෙලා එනවා. සමහර කෙනෙක්ට ඔය වගේම සින්දු කෑලි මෙනෙහි වෙනවා. ඔය එක එක කට්ටිය ඉන්නවා. එතකොට ඒක අපිට ගැටලුවක් නැහැ. දැන් ඕක අපි හිතමු දැන් සතිමත් බව පුහුණු කරන වෙලාවක සක්මනක හරි වාඩි වෙලා ඉන්න වෙලාවක හරි දැන් හිත පිට යනවනේ. හිත පිට ගිහිල්ලා අපි හිතමු හිතවිල්ලක් ඔස්සේ කාගෙන කාගෙන යනවා. එතකොට මේ හිතවිල්ල ඔස්සේ ගමන් කරනකොට යම් කිසි මුල් කොටසක් තියෙනවා. අපිට පාලනයක් නැහැ මේකේ. අපි දන්නේ නැහැ මේ යනවා කියලා. අපි හිතමු තප්පර කීපයක් නැත්නම් අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට නම් මිනිත්තු ගණනක් ගිහිල්ලා ඔන්න එකපාරට තේරෙනවා දැන් මම ඉන්නේ සක්මනේ නෙමෙයි හිතවිල්ලක. දැන් මම ඉන්නේ හුස්මේ නෙමෙයි හිතවිල්ලක gedara ප්‍රශ්නෙක කියලා ඔන්න සීකල්පනාව මතුවලා එනවා. එතකොට එන්නේ මේ වෙලාවේ තමයි අපිට යම්කිසි විදියක පාලනයක් එන්නේ. ඒ වෙනකම්ම තියුනේ නිකන් අර කර්ම ශක්තියක් වගේ එකක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකට දුක් අරගෙන වැඩක් නැහැ නේ. ඒකට කනගාටු වෙලා වැඩක් නැහැ. ඒකට වගකීමක් ඒකට අර අපි කියන්නේ උපැන්නේ පියාගේ කොටුවේ අසංකල වැඩක් නැහැ. මොකද හේතුව ඒක අදාළ නැහැ අපිට ඒක පාලනයක් නැහැ. එතකොට ඒ වගේ වෙන දේවල් ඔක්කොම හරි. වෙන දේවල් ඔක්කොම හරි මොකද හේතුව ඒ යම් යම් දේවල් ඉදිරිපත් වෙලා එනවා කලින් කලට. ඒ වෙන දේවල් වලට වෙන දෙන්න. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඒක නැවත නැවත එයාම අනිත්‍ය දුක්ඛානාත්ම කියලා නේ මෙතන කියන්නේ. එයාම අනිත්‍ය දුක්ඛානාත්ම මෙනෙහි කරමින් කරමින් ඉඳලා අන්න එයාට මෙපා වෙලා එයාට ඇරලා දානවා. ගැටලුවක් නැහැ. සමහර කය කට්ටියගේ හිත ඔහොම නෙමේ වෙනුවට සින්දු මෙනෙහි කරනවා. ඒකම සින්දුව මෙනෙහි කර කර ඉඳලා අයාට මෙපා වෙලා අතහැර දානවා. ඉතින් ඔය වගේ විවිධ තියෙනවා, විවිධ පැතිකඩ තියෙනවා. එතකොට වෙන දෙයක් නම් ගැටලුවක් නැහැ. අපේ ප්‍රශ්නේ තමයි අපි ගොඩක් වෙලාවට මේ වෙන දේවල් වලට, කියන්නේ ගියා නෙමේ ග්‍රහය අරන් ගියා. අරන් ගියපේවට දුක් ගන්නවා. ඒවා අපි වගකීම ගන්නවා. ඒවට අපි අර පියාගේ කොටුවේ අස්සම් කරනවා. ඉතින් එදා ඉඳලා තවත් ලෙඩක්, අලුත් ලෙඩක්, ලේසියෙන් ගැලවෙන්න බැරි ලෙඩක්. ඉතින් ඒක නිසා නැවත නැවත භාවනාවක් කරන කෙනෙක් තමුන් ඒ අඳුන ගැනීම වටිනවා. මේ වෙන දේවල් මොනවද, කරන දේවල් මොනවද, හිතන හිතවිලි මොනවද, හිතෙන හිතවිලි මොනවද, අහන සද්ද මොනවද, ඇහෙන සද්ද මොනවද, ඔන්න ඔය විදිහට මේ වෙන්කර ගැනීම ටිකෙන් ටික දැන හඳුන ගන්න පුළුවන්. දැන හඳුන ගන්න පුළුවන්. එතකොට හරි පහසුයි, හරි පහසුයි. ඊයේ කෙනෙක් ඇවිල්ලා කියනවා, මොකද්ද මම මේ පළවෙනි පාරට මේ දවස් කීපේ ඇවිද්දේ, ඇවිදිනකොට මට දැනුණලු පතුල තියෙනකොට මේ වැල්ලේ අඩි සටහන් සලකුණු වෙනවා. ඉතින් මම මේක දිහා බලාගෙන යනකොට මට හිතවිල්ලක් පහළ වුණලු. මේ හිතවිලිත් හරියට නිකන් මේ අඩි සලකුණු වගේ ඇති වෙනවා, නැති වෙනවා, මතු වෙනවා, මැකෙනවා, ඒ විදිහේ ස්වභාවයක් සහිතයි කියලා මේ මට මේ විදිහට හිතුණා කියලා එයා කියනවා. දැන් මේ ධර්මමය කරුණක් නිකන් අවබෝධයට ආවා වගේ කියලා කියන්නේ. එතකොට මම ඇහුවා, දැන් ඕක හිතුනේ කොහොමද කියලා. එහෙම ඇහුවාට ඒක තේරුණේ නැහැ. ඔය කියපු කතාව හිතුනේ කොහොමද කියලා ඇහුවාට එහෙම තේරුණේ නැහැ. නමුත් අර ඒකත් අර අඩි සලකුණු වලින්ම තවත් එකක් පමණයි. අර හිතවිලි ගොන්නෙම් එකක් නේ. ආ මේ හිතවිලිත් මේ අඩි සලකුණු වගේ ඇති වෙනවා, මැකෙනවා කියලා හිතෙන හිතවිල්ලත් හිතවිල්ලක් තමයි. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු ක්‍රියාවලියක් මේ මනසේ වැඩ කරන්නේ. එතකොට ගැටලුවක් නැහැ. අර වෙන දේවල් වලට වෙන දෙන්න. වෙන දේවල් වලට වගකීම ගන්න එපා. දැන් මේක ලියන්නේ වගකීමක් නිකන් අරගෙන බාධා වෙයිද, මෙහෙම වෙයිද කියලා අහනවා. ඒක තමයි කියන්නේ. නැවත නැවත බලන්න මේක කරන දෙයක්ද, කෙරෙන දෙයක්ද. කෙරෙන දෙයක් නම් ගැටලුවක් නැත. කෙරෙන දෙයක් නම් ගැටලුවක් නැත. ඔය වගේ ඒවා අනන්තවත් එන්න පුළුවන්. ඒවට වගකීමක් ගන්නේ නැහැ අපි. ඒ වෙනුවට ඒකට යන්න දෙනවා. දැන් සුදු මහත් එක්ක ඉඳියා දවස් 10ක් නැවතිලා. ඉතින් හරි මේ හොඳට භාවනා කරනවා. මේ කාලය තිස්සේ කරපුත් කෙනෙක්, ඔය ගෝයෙන් කහෙම කියපු කෙනෙක් මේ යන්න කැමති නැහැ. කියනවා මම දවස් 10යි, මට හිතා ගන්න බෑ මම කොහොමද නැවත අර පරිසරයට යන්නේ, මගේ හුරු පුරුදු ජීවන රටාවට යන්නේ කියලා හිතා ගන්න බෑ කියලා මේ මිනිස්සයා නිකන් අර බොහොම නිකන් අර යන්න කැමැත්තෙන් වගේ කියෝ කියෝ ඉඳියා දවස් කීපයක්ම ඇවිල්ලා අන්තිමට. දැන් අපේ කට්ටිය නම් කරන්නේ කවදාද යන්නේ, මේ දවස් 10 ඉවරෙලා මං ගෙදරට පැනගන්නේ කියන අදහසනේ. සමහර කෙනෙක් ආවහම දවසක් දෙකක් ඉන්නත් හරි අමාරුයි, කොමාරික පැන ගන්න ඕනේ කියන අදහසනේ ඉන්නේ. මේ මිනිස්සයා කියනවා ඒකේ අනිත් පැත්ත. මේ මිනිස්සයා කියනවා මට මේ ප්‍රතිපදාව බොහොම හොඳට අල්ල ගන්න පුළුවන් වුණා. මේ වටපිටාව මට බොහොම පහසුයි, මේ පරිසරය බොහොම පහසුයි. මට මේ විදියට හිතවිලි එනවා, මෙහෙම දැන් යන්න ඕනේ නේද? ගිහිල්ලා මම දැන් නැවතත් අර පරණ පුරුදු රැකි රක්ෂා සහිත ජීවිතේ කරන්න ඕනේ නේද කියලා එහෙම අදහස් වෙනවා. මේ මට යන්න හිතෙන්නේ නැහැ කියලා එයා කියනවා. එයා කියනවා. ඊට පස්සේ එයා කියනවා තමුන්ගේ අර අතීත වෙච්ච මතක, හැඬුම් වගේ දේවල්, හැඟීම් වගේ දේවල් හරියට ආවා. ඉතින් අර පිරිස මැද්දෙම ඇඬෙන ගානට ආවා. එතකොට මම පාලනය කරගෙන ඉඳියා කියලා. නමුත් ඒක ඇඬෙන්නනේ ආවේ. ඇඬෙන්න ආවම ඉතින් ඒක හැම යවලා දවණ එක ලාබයි. ඒ වගේ දේවල් එනවා එක්තරා විදිහක. මේ අපි කියන්නේ ඔය psychological wounds කියලා. අන්න අතීත තුවාල තියෙනවා. ඒ තුවාල වලට ප්‍රධාන හේතුව තමයි ගොඩක් වෙලාවට අපි මේවා අඳුරු වගේ අත්දැකීම් තියෙනවා නම් අපි ඒවා එක්ක ගනුදෙනු කරන්න කැමති නෑනේ. එතකොට අපි හිතමු හිත තුළ යම් කිසි විදියක නිකන් අර සෝටින් ප්‍රොසෙස් එකක් වගේ තියෙනවා. මේ වෙන වෙන දේවල් ඔක්කොම හිතවිලි විදිහට හිට මෙහෙට කපලා කොටලා ඔය ගබඩා කරලා දාන ස්වභාවයක් තියෙනවා. එතකොට අර අඳුරු දෙයක්, නරක දෙයක් මොකක් හරි සිද්ධ වුණාට පස්සේ මේත නැත්තා ඒක ඒක වෙන්න දෙන්නේ නැහැ. ඒ ගබඩා වෙන, ඒ කපලා කොටලා අර පැකට් කරලා දාන එකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් අන්න වුන්ඩ් එකක් තමයි දා ඉඳලා. ඉතින් ඒ වගේ දේවල් මතුවෙලා එනවා. ඒවත් එන්නේ නිකන් අර ගන්නව නෙමෙයි, ස්වභාවිකවම එනවා. ඒ එනකොට එනකොට ඒ දෙයට යන්න දෙන්න ඕනේ. ඒ දේ එහෙම ක්‍රියාත්මක වෙලා ඉවර වෙන්න දෙන්න ඕනේ. එතකොට හරි ලාබයි. එතකොට එන්නේ ටිකෙන් ටික අන්න අර යම් කිසි විදියක අර එක්ස්පෝෂ තෙරපි වගේ ටිකෙන් ටික මේ අඳුරු අර සෝට් නොවිච්ච විවිධ කුණුකන් දැල්තිවුණ දේවක්කෝම අර ඇවිල් 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 ඇවිල්ල ඒ සුදුසු තැන ගබඩා වෙලා අහවර වෙනවා. සාමාන්‍ය ඩම්පයාඩ්වල තියෙන්නේ සෝටිං කරනවා කුණු කන්දල මේ ප්ලාස්ටික් කෑලි මේ එකෙන් පෙට් මේ PVC කියලා ඔන්න ඔය විදියට සෝට් අවුට් කරනවා. ඉතින් ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා ටිකෙන් ටික, එකක් දවසින් දෙකෙන් නෙමෙයි, සති ගණන් මාස ගණන් කරනකොට ක්‍රමානුකූලව ඒ දේ සිද්ධ වෙනවා. ඉතින් ඒ ක්‍රියාවලියට ඉඩ දීලා නැවත නැවත යෙදෙන්න කියලා අපි කියමු නේද?
හොඳයි, අපිට තව වෙලා තියෙනවා කෙනෙක්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. හොඳයි සුරංගනි, ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්, මයික් එක අන්මියුට් කරලා.
එහෙනම්වත් ස්වාමීන් වහන්ස.
එහෙනම් කියන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි. දැන් එහෙම මේ අර ඉස්සෙල්ල ප්‍රශ්නෙට අදාළවමයි මම මේ අහන්නේ. එහෙම දේවල් සිතුවිලි වගේ දේවල් එනකොට අර අපි උත්සාහයෙන් ඒවා අයින් කරන්න ඕන කියන එක අතර තියෙන වෙනස මොකද්ද? ඒ කියන්නේ අර මොනවාද දේවට කියන්නේ? දැන් අපිට අපි උත්සාහයෙන් ප්‍රහාණය කරන්න ඕනේ කියලා කියනවනේ සමහර කෙලෙස්. එතකොට අපි යම් කිසි දෙයකට එහෙම බැඳිලා ඉන්න බවක් දකිනවා. එතකොට ඒක වැරද්දක් බවක් දකිනවා. එතකොට එහෙම දැක්කහම අපි උත්සාහයෙන් ප්‍රහාණය කරනවා කියන එකයි ඒ දිහා ඒකට යන්න දීලා බලන් ඉන්නවා කියන එකේ අතර වෙනස, ඒක කළ යුත්තේ කොයි වෙලාවටද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
ඔය ඇත්තටම ප්‍රතිපදාවේ පරිණාමයක් ගැන අහන්නේ. එතකොට යම් කිසි විදියක අපි කියමු අලුත්ම කෙනෙක්ට ওই කතාව අපි කියන්නේ නැහැ. එතකොට එයාට කියනවා හිතවිලි එනවා, හිතවිලි අතරේ වැඩි වැඩි හුස්ම ගන්න බලන්න, හිතවිලි අතරේ වැඩි වැඩි පියවර ගන්නක් තියන්න. ඒ විදිහටනේ අපි එයාට මුලින් මඟ පෙන්වීමක් කරන්නේ. එතකොට එයාගේ වීරිය මොකද්ද? අර නැවත නැවත හිතවිලි ඔසේ දුවන හිත නැවත නැවත හුස්මේ තියන්න එයා උත්සාහ කරනවා, අර හිතවිලි වලින් මුදෝගෙන. එතකොට සමහර කට්ටිය ඕක වැඩිපුර කරලා ඔළුව කැක්කුම් පපු අමාරු එහෙමත් හදාගන්න කට්ටිය ඉන්නවා. එහෙම ලේඩත් එනවා. අර වැඩිපුර කරන්න ගියාම ගොඩක් නිකන් වෙහෙසිලා කරන්න ගියාම ඔළුව කැක්කුම් එනවා, පපු අමාරු එනවා, වගේ දැක ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඒක තමයි එයාගේ වීරය. ඊළඟට අනිත් පැත්තෙන් අන්න තව ටික කාලයක් පුරුදු කරනකොට මේ ප්‍රතිපදාව ගැන ශක්තිය දියුණු වෙනකොට අන්න අපි කියනවා දැනගෙන ඉන්න කියලා කියනවා. ඒක ගේන්න ඕනෙම නෑ. අවිශ්වාස නම් ගේන්න පුළුවන්. විශ්වාසයේ පිළිබඳ දෙකුත් තියෙනවා මෙතන. අවිශ්වාස නම් ගේන්න පුළුවන්. අන්න දැනගෙන ඉන්න කියන අදහස අපි ඉදිරිපත් කරනවා. එතකොට එහෙම දැනගෙන ඉන්නකොට වෙන දේ තමයි අන්න යම් කිසි දියක අපි හිතමු රාග හිතවිලි නම් රාග හිතවිලි ගෙති 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 යනවා. අතීත මතක විවිධ දේවල් ඉදිරිපත් වෙලා එනවා. ඒතොර එහෙම එනකොට දැන් අර කලින් නම් වීරය කරා දැන් වීරය කරන්නේ නැහැ කියන අදහසක් වගේ තමයි මතුවෙලා එන්නේ. නමුත් වීරයේ විවිධ මට්ටම් තියෙනවා. දැන් මේ වැඩේ අරිට වැඩිය අමාරුයි. අරිට වැඩිය වීරයක් ඕනේ මේ වැඩේට. මොකද්ද? අර වරද වෙන බව දැන ඉන්නවා. ඒක ලේසි නෑ. දැන් ඕකම කියන්න බලන්න, අපි හිතමු අසනීපයක් වුණාම. අසනීපයක් වුණාම යම් කිසි විදියක මොනවා හරි කළා අසනීපය හොඳ කරගන්න හදනවා අපි. උණක් හැදුනොත් උණ හොඳ කරගන්න හදනවා. දැන් පැන්ඩෝල් බොනවා. සාමාන්‍යයෙන් මොන මොනවා හරි ටිකක් ගහලා දවසෙන් අමාරෙන් ඕක හොඳ කරගන්නනේ අදහස. ඒකටත් වීරයක් ඕනේ තමයි. පැන්ඩෝල් බොනවා, දොස්තරලා හොයාගෙන යනවා, එක එක ඒවා කරනවා. නමුත් නියම වීරය මොකද්ද? අන්න අර ආපු අසනීපේ පොඩ්ඩක් ඉන්න දීලා බලන්න, එයාගේ පණිවිඩය පොඩ්ඩක් අහලා බලන්න, ඒ අසනීපේ පොඩ්ඩක් බාරගන්න. බාරගෙන ඉන්න බෑනේ, බාරගෙන ඉන්න බෑ, කහලා ඉන්න බෑ. නමුත් බාරගෙන ඉඳියා නම් ඒක තමයි හොඳම හීලින් පව එක. සාමාන්‍යයෙන් අන්න අර බේත් ගත්තාම සති අසනීපේ සති දෙකක් ඇදෙනවා. එච්චරයි වෙනස වෙන්නේ. අසනීපේක ඉඳියාද අන්න අනිවාර්යෙන් දවස් කීපෙකින් ඕක හොඳ වෙලා යනවා. ඔය බොජ්ජංගවල තියෙන ඕක තමයි කියන්නේ. මේ පිරිතක වහම ලෙඩේ හොඳ වෙනවා නෙමෙයි, ඒ වෙනුවට මේ ලෙඩේ බාරගන්න කියන අදහස තමයි තියෙන්නේ. ඔය ලෙඩේ අයින් කරන්න යනවා වෙනුවට ඔය ලෙඩේක පොඩක් ඉන්න කියන අදහස තියෙන්නේ. ඒක තමයි වැඩේ. මම පහුගිය දවසේ කෙනෙක්ට මොකද අසනීපයක් කියලා. ඉතින් මම නිකන් අර නිකන් අර සාමාන්‍ය කියන විදිහට මං කෝවා get well soon කියලා. ඊට පස්සේ මෙයා මට කියනවා මොකද්ද දැනි සයින්ස් එහෙම හරියන්නේ නැහැ නේ. මේ අසනීපෙත් එක්ක ඉන්න වෙනවා. එහෙම නිකන් එක පාට නිකන් මේ එහෙම හොඳ වෙන්න බෑ කියලා අනිත් පැත්තට කියනවා. ඉතින් ඒක තමයි වැඩේ. අර නිකන් සාමාන්‍ය වචන භාවිත කරන්නත් බැරුව යනවා එතකොට. එහෙම එකකුත් තියෙනවා නේ. දැන් කියන්න ඕනේ නම් ඔබ අසනීපේ කොහොමම තියේවා ඔය ඒ ක්‍රියාවලිය බාර ගන්න. බාර ගත්තාම ඉබේම හොඳ වෙනවා. ඒ සඳහා දවස් කීපයක් යනවා. එතකොට ඒ අසනීපේ දරාගෙන ඉන්නවා කියන වීරයට අපි කැමති නෑනේ. නමුත් ඒක තමයි නියම වීරය. අපි කැමති අර පැනඩෝල් බොන වීරයට. ඉතින් ඔන්න ඔය පරිවර්තනය ඔක තුල තියෙනවා. ඔක තුල තියෙනවා අර විදිහට හිතවිලි යද්දී අර විදිහට ක්‍රියාත්මක වෙද්දී කොහොමද කාලා ඉන්නේ කියන එක ලේසි නෑ. ලේසි නෑ. එතෙන්දි විශ්වාසයේ අනිවාර්ය පරීක්ෂාව වෙනවා. වීරිය පරීක්ෂාවක් තියෙනවා. ඒ පරීක්ෂාව ගැන අහන ප්‍රශ්නයක් තමයි ඕක. ඉතින් ඒක ක්‍රමානුකූලව කාලෙත් එක්ක තමයි දියුණු වෙන්නේ. කාලෙත් එක තමයි දියුණු වෙන්නේ. ඒ සඳහා ඉඩකඩ තියාගෙන ඉතින් කරගෙන යන්න වෙනවා.
අපිට තව කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඒ නමක් නම් පේන්නේ නෑ. ගැලැක්සි ෆෝන් කියලා තියෙන්නේ. අයින් වුණා. වෙන කෙනෙක් ඉන්නවනම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඉපත් කරන්න පුළුවන්. ජයන්ති
ගැලක්සි ෆෝන් කියනවලු මේ.
තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. කතා කරන්න ස්වාමීන් වහන්ස.
කියන්න ඔව්.
ස්වාමීන් වහන්ස මගේ පර්යංක වර්තාව ඉදිරිපත් කරන්න අවසරයි. පර්යංකයේ ආරම්භයේ සිට කෙටි හුස්ම ආනාපානයේ වැටුණද නාසිකාග්‍රයේ අප්‍රකට සුළු වේලාවකින් දකුණු නාසිකාග්‍රයෙන් දීර්ඝව ආනාපානයේ සිදුවන බව පැහැදිලිය. හුස්ම ගෙහි ගෙහි කැඩි කැඩි ඉහළ පහළ ඇදෙනමුත් ඇදෙන බව ඉතා සුළු වේලාවක් දැනුනි. පසුව ප්‍රාශ්වාසයේදී දිගටම වාගේ ඔහේ පහළට ඇදෙන බව පමණක් වැටහිණි. ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ අතර යම් පිළිසක් වැටහේ. බොහෝ විට දකුණු නාසිකාග්‍රයෙන් හුස්ම වැටහුණද එක පාරටම වම් නාසිකාග්‍රය විවර වී ආනාපානෙ ඉන් වැටහේ. යළි එක විටම දකුණු නාසිකාග්‍රය විවර වී ඉන් ආනාපානෙ සිදුවේ. එක් නාසිකාග්‍රයක් විවර වූ විට අනිත් නාසිකාග්‍රය බ්ලොක් වේ. ආනාපානෙ සිදුවන අතර එහි ශබ්දේ පවා ඇසේ. එය පැවතින ටික වේලාවකට ගැඹුරු හුස්ම ධාරා ඉහළ පහළ ඇදෙන විට පමණක් හුස්මේ ශබ්දේ පිටවන බව වැටහිනි. වම් නාසිකාග්‍රයෙන් හුස්ම හොඳින් වැටෙහි. නාසයේ මැද සුළු වේලාවක් හුස්ම නැවති ඉහළ පහළ ඇදේ. ඉන්පසු දකුණු නාසිකාග්‍රයේ හුස්ම මාරුවේ. ටික වේලාවක් නාසයේ මැද හුස්ම වැටෙහි දකුණු නාසිකාග්‍රයේ හුස්ම මාරුවේ. මෙම සංසිද්ධිය කීප විටම මා හොඳින් අත්දැක්කෙමි. විටක වම් නාසිකාග්‍රයේ තුල හුස්ම ධාරා දෙකක් ඉහළ පහළ ඇදෙන වාසේ වැටෙහි. බොහෝ වේලාවක් ගෙහි ගෙහි ආනාපානයේ සිදුවිනි. වම් නාසිකාග්‍රයේ තුල වයිබ්‍රේට් වෙන ආනාපානයේ සිදුවිනි. ඉතාම සුළු වේලාවකට හුස්ම හෙළනා විට උඩුතොල මත කිහිපවරක් සිසිල් බවක් වැටහිණි. හුස්ම ඉතාම සියුම් වී ගිය අවස්ථාවක් ආමුත් හුස්ම නොදැනීමක් සිදු වූයේ නැත. සතුන් අනිනවා වැනි පර්යංකෙන් බොහෝ වේලා ඉඳීම නිසා කකුල් වේදනා මතුවීම සිදුවත් මූල කර්මස්ථානයටම හිත රැඳවීම මුලදී සුළුවට හුස්ම ඉහළ පහළ යන රිද්මයට හිස චලනය සිදුවිය. බෙල්ල පහළට හැරීම නිසා සුළුවට වේදනාවක් මතුනි. සතියෙන් හිස කෙලින් කර ගතිමි කිහිපවරක්. පයක් පරයන්කේ සිටීමට හැකි විය. පරයන්කේ පුරාම වරින් වර හිත පිටත ගියද ඒ සිතුවිල්ලක් බව දැන යලි හුස්මට හිත ගත හැකිය. ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්බවයෙන් සසර නිම කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට මේ අරමුණේ විවිධ පැතිකඩ පේනවා. ඕක හොඳ අමුතු අවධියක්. අර හුස්මේ 11 ආකාරයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවානේ. එතකොට සමහරු ඔහොම කිව්ව ගමන් 11 ගණනලා 11 බලන්න යනවා. නෑ එහෙම එකක් නෑ. මේකේ දවසින් දවසට විවිධ පැතිකඩ පෙන්නනවා. පෙන්නන ටික බැලුවාම හොඳටම ප්‍රමාණවත්. එතකොට ඔය බලන දැන් ඔය කියන රචනය ඇතුළත කොච්චරනම් විවිධ පැතිකඩ පෙන්නනවද කියලා එන්නේ ක්‍රියාවලියට නැවත නැවත ඉඩ දීලා ඔය හොඳට විස්තර සහිතව බලන්න. ඔය බලන බැල්ම හොඳයි. ඒක නැවත නැවත කරන්. එතකොට කරනකොට කරනකොට මොකද වෙන්නේ? යම්කිසි අරමුණක හාත්පස දැකගත්තද තවදුරටත් ඒකට අපේ හිත් බඳින්නේ නැහැ. ඒකට අපේ හිත් බඳින්නේ නැහැ. ඒ සඳහා හත්පස දැකිය යුතුයි. ඕක තමයි ක්‍රමේ. එතකොට අන්න හත්පස නොදකින තාක්කල් අපි යම් අරමුණක් තියනවාද ඒකකට හිත් බඳිනවා. නැත්තම් ලෝකේ කියන්නකෝ, ලෝකේ හත්පස. ලෝකේ කිව්වහම ඔන්න ඔය සලායතන ලෝකේ. අන්න ඒකේ හත්පස නොදකින තාක්කල් අපි ඒකට හිත් බඳිනවා. අපි ඒක අල්ල බදා ගන්නවා. නමුත් හත්පස දැක්කනේ, තව දුරටත් ඒකේ ආකර්ෂණයක් නැහැ. එතකොට ඔය අවධිය ඔන්න විවිධ පැතිකඩ දකින අවධිය. දැන් සාමාන්‍යයෙන් දැන් කයෙත් ඔය වගේ විකෘති වෙනවනේ. දැන් පොඩි ළමයින්ගේ රිට්‍රීට් එකක් තියුණා පහුගිය දවස් 3ක. එතකොට එක්කෙනෙක් කියන නහය නැහැ. නහය නැතුව ගියා. නහය අතුරුදන්. ඈ දැන් ඇඟ තියෙනවා නහය විතරක් නැහැලු. ඊට පස්සේ පහුවදා වෙන කෙනෙක් කියනවා ඇඟ තිවිදි නහය විතරක් තියෙනවලු. මං කිව්වා ඉතින් අර අතුරුදන් වෙච්ච නහය වෙ නැති කියලා කලින් දවසේ. ඉතින් ඒ වගේ විවිධ විකෘති වගේ පෙන්නුම් කරනවා. ඊට පස්සේ තව කෙනෙක් කියනවා මේ වාඩි වෙලා ඉන්නවලු අත් දෙක තියනවලු බිල්ඩිම වගේ ලොකුවට අත් දෙක විතරක්. ඈ අත් දෙක විතරක් එහෙම තියනවලු යෝධයෙක්ගේ අත් දෙකක් වගේ. ඉතින් ඔය වගේ තමයි. යෝ වගේ තමයි ඔය ඔය විවිධ පැතිකඩ පෙන්නනවා. දවසක් කෙනෙක් කියනවා මගේ මේ අත් දෙකයි ඇඟයි ලොකු වෙලා නිකන් භාවනා ශාලාව වගේ ලොකුයි මට දැනෙනවා. ඉතින් මගේ එහා ඉස්සරහා ඉඳී මේ කෙනා මට හිතුණා මෙහෙම අත දික් කළා නිකන් එයාව අල්ලට ගන්න පුළුවන් කියලා. අල්ලට ගන්න පුළුවන් කියලා මට හිතුණා. එච්චරට නිකන් මගේ ඇඟ විශාලයි වගේ මට දැනුණා කියලා කියනවා. ඒතර ඉස්සරහා ඉඳපු එක්කෙනා කියනවා එහෙම කොහොමද එහෙම ගත්තනම් ගහනවලු. ඒ කියන්නේ අල්ලට ගත්තනම් එහෙම කරාන. ඉතින් ඔක තමයි වැඩි. අංගතය වැඩේ මේ කයේ විවිධ පැතිකඩ විවිධ ආකාර පෙන්නුම් කරනවා. මේ අරමුණේ විවිධ පැතිකඩ විවිධ ආකාර පෙන්නුම් කරනවා. හත්පස දැක්කනේ, තව දුරටත් ඒක ආකර්ෂණයක් දනවන්නේ නැහැ. ඔන්න ඕක තමයි ධර්මයේ ක්‍රියාත්මක වෙන ක්‍රමේ. දැන් හත්පස දැක්කනේ, එයාට තව දුරටත් ඒ අරමුණෙන් දනවීමක් කරන්න බෑ. අන්න ඒ ක්‍රියාවලිය තමයි ඔය යන්නේ. ඊට පස්සේ උස්ම තියෙනවා, හිත බඳින්නේ නැහැ, බලන්න හිතෙන්නේ නැහැ කියලා අමුතුම චෝදනාවක් පස්සේ එල්ල කරන. මොකද්ද මේ වෙලා තියෙන්නේ? සක්මනේ ඇවිදිනවා, හැබැයි සීය තියන්න බෑ, පතුල නම් තියනවා තමයි, ඒකට අවධානයක් ගන්න බෑ, යන්නේ නැහැ කියලා කියනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අන්න හත්පස දැකගත්තා. තව දුරටත් ඒ අරමුණ, අර මූලික කමටහන කියලා දීපු අරමුණ හිත් බඳින්නේ නැහැ. තව දුරටත් ඒකට හිත් අලවන්නේ නැහැ. ඉතින් ඕක තමයි වෙන්නේ. ඕක තමයි වෙන්නේ. තව තව යම් යම් හිත් අලවන අරමුණක් තියෙනවාද, ඒ අරමුණෙත් හත්පස දැක ගන්නවා. දැකගත්තට පස්සේ අන්න මේ සලායතන ලෝකේ ඉතුරු වෙන දෙයක් නැහැ, හිත් බඳින දෙයක් නැහැ. බලන්න විතරයි තියෙන්නේ. හත්පස බලන්න ඕනි. හත්පස බලන්න ඕනි. ඒ බලපු ගමන් ඔන්න ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නොබලන තාක්කල් තමයි මේකේ ආශ්චර්යය තියෙන්නේ. නොබලන තාක්කල් තමයි මේකේ කෘතුහලය තියෙන්නේ. බලපු ගමන් ඉවරයි. ඒකනේ ඔය දැන් පේම් කරන කාලේ කසාද බැන්දට පස්සේ වෙන වෙනසත් ඕක තමයි. ඈ කලින් පේමවන්තිය හත්පස දැකගත්තා. චර්යාව කොහමද, කතා බහ කොහමද, රැයට හීනෙන් කියවනවද, ගොරවනවද, හොටු පෙරාගෙන ඉන්නවද කියලා දැකගත්තා හත්පස. ඉච්චර කල් නොදැක්ක එකක්. අන්න දැක්කනේ. දැක්ක දවසේ ඉඳලා ආකර්ෂණයක් නැහැ තවදුරටත්. ඉතින් ওই ක්‍රියාවලිය වෙන්නේ ඒකට ඉඩ දීලා නැවත නැවත හොම් පුහුණු කරගෙන යන්න.
වෙලාව නම් විනාඩි දෙකයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ ප්‍රශ්නවලට. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න අපි ගන්නවද ධර්මදේශනාවට?
අමනේ අවස්ථාවක් දෙමු ඉන්න කැමති කෙනෙක්.
හොඳයි, එහෙනම් මානෙල්ට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මම ටික කලක ඉඳලා අවුරුද්දක පමණ ඉඳලා භාවනා වඩන කෙනෙක්. මට සක්මනේදී සක්මන ආරම්භ කළ ටික වෙලාවකින් ඇවිදින කෙනෙකුගේ ඇවිදීමක් සිදු වෙනවා. සමහර වෙලාවට අරමුණක් නැතුවත් ඇවිදිනවා, අරමුණක් නැහැ දැනෙන්නේ නැහැ, ඇවිදීමක් සිදු වෙනවා. පරයන්කයට වාඩි වුණාමත් ඉක්මනින්ම විස්මරෙන්න නොදැනී ගිහිල්ලා සිත කයට යොමු වෙනවා. ටිකකින් කයත් නොදැනී යනවා. නමුත් ස්වාමීන් වහන්සේ මෑතකදී ඉඳලා සිතුවිලි එනවා. ඒවා නිකන් ඡේද ඡේද චිත්ත නිකන් තීරු තීරු වගේ මහා එක සිතුවිල්ලක් එනවා යනවා එහෙම නෙමෙයි. නමුත් හිත දන්නවා ඒ නේවා දිහා බලන් ඉන්නවා, යන්න ඇරලත් බලන් ඉන්නවා. ආයි හිතේනවත් වෙනවා ස්වාමීන් වහන්ස. ඒක දිගටම සිද්ධ වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී ස්වාමීන් වහන්ස මට නිකන් අර වෙනදා නොදෙනුණු මහා අමුතු පාළු ගතියක් දෙනවා, නිකන් තනි වෙලා උදකලා වගේ එහෙම එකක් දැනෙනවා. අනික කිසි දෙයක් ගැන හොයන්න බලන්න නොහැකි අමුතු අත්දැකීමක් මේ දිනවල දැනෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ටික දවසක ඉඳලා එහෙම කෙරෙද්දි දැන් මොනවා හරි සාමාන්‍ය දෙයක වැඩ කරද්දිත් ඒ වැඩේදී ඉස්සර නම් අතට දැනෙන දේවල්, ඒ ගැටෙන දේවල් ගැන අවධානය යොමු වුණත් දැන් ඒ දේ දිහා හිත ඉඩ දෙන ඒකට හිත කැමති, ඒක දිහා නිසලව බලන් ඉන්න අදහසක් නැතුව ඒ බලන් ඉන්න හිත කැමති කියලා වගේ මට දැනෙනවා. ස්වාමීන් වහන්ස මේ ඔබ වහන්සේගේ උපදෙස බලාපොරොත්තු වෙනවා.
හොඳයි, එතකොට ඇත්තටම මේ කලින් කී කතාවේ ඉදිරි කොටස වගේ, කලින් කී කතාවේ අන්න අපි කලින් ගෙනහලා කොතෙන්ද නැවැත්තුවේ, අන්නේ නැවැත්තුවේ ඉඳලා ඉතුරු ටික වගේ නේ ඔය කියාගෙන යන්නේ. අර විදියට හුස්ම තියනවා, හැබැයි ඒක හිත බඳින්නේ නැහැ, ඒ වෙනුවට හිතවිලි මේ නිකම් මහා දාමයක් වගේ ගැටි 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 නැත්තම් එක එක පුරුද්දලා වගේ එකට ඇමිනිලා ගලාගෙන එනවා. එතකොට එහෙම එනකොට කෙනෙක් සාමාන්‍ය සැක සංකා ඇති කර ගන්නවා. නමුත් මොකද්ද මේ වෙන්නේ? දැන් අපි මේ කරන දෙයක් නෙමෙයිනේ. ඒ වෙනුවට අර උස්ම තියෙනවා, ඒක හිත බඳින්නේ නැහැ. ඒකට හිත විටෙන් විට එනවා දකින්න පුළුවන්. නමුත් ඒ අනිත් ක්‍රිබෙන ක්‍රියාවලියක් යන්නේ. එතකොට මොකද ආවන දැන් හිතවිලි වලත් හත්පස පෙන්නනවා. ඒ විවිධ අතීත මතක සිදු වෙච්ච දේවල්, නොවෙච්ච දේවල්, දැකපු කට්ටිය, නැති කට්ටිය, සමහර වෙලාවට නිකන් මෙහෙම මතක තිබුණද කියලා හිතලත් නැහැ. එහෙමවත් දන්නේ නැහැ. එහෙම ඒවා හිතන් වැළපිලා එනවා. දැන් කෙනෙක් කියනවා මොකද්ද මගේ පොඩි කාලේ යම් යම් සිදුවීම් ටිකක් නැවත නැවත මතකෙට නැගිලා ආවා. එතකොට මම මෙහෙම දෙයක් මගේ මතකෙ තියුණේ නැහැ. දැන් මට තේරෙනවා මේ හිත යම් කිසි විදියක අර නිකන් විවේක වෙනකොට ඒ සියල්ල ඇවිල්ලා ඒවැ අපි දැන් අර ප්‍රශ්න ගැටලු කියන්නේ නිකන් ඇයි මෙහෙම වුනේ, ඇයි මට වුනේ, මෙහෙම දෙයක් වුනේ කොහොමද, මේ දෙමව්පිය මට මෙහෙම සැලකුවේ මොකද කියලා වගේ ඕවගේවා තියෙනවානේ. සමහර විට අවුරුදු ගණන් වද දීපු දේවල්. එතකොට අර පොඩි කාලේ සිදුවීම් මැවිලා සමහර විට මේ ප්‍රශ්නවලටත් නිකන් උත්තර නිකන් පැහැදිලි වෙනවා, निराකරණය වෙනවා වගේ දේවල් තියෙනවා. එතකොට අර කෙනා කියනවා මෙහෙම වෙලා මට දැනුණා මේ මෙන්න මේක තමයි හේතුව. එතකොට මම අම්මාට ගැන වෛරකින් ඉඳී මෙච්චර කාලයක්, හැබැයි ඊට වැඩිය මානසික පැත්තක් තිවිලා තියෙනවා කියලා මට තේරෙනවා දැන් කියලා ප්‍රකාශ කරනවා. එතකොට සාමාන්‍ය ඔය ගැටණී ඉතින් දෙමව්පියෙක් එනවනේ යම් යම් සිදුවීම් හින්දා එනවා වෙන්න පුළුවන්. එතකොට ඒක අපි අර කලබල හිතෙන් ඉන්න තාක්කල් අපිට निराකරණය වෙන්නේ නැහැ. නමුත් අර විදිහේ කාලයක් භාවනා කරනකොට, දවස් දෙකක් නෙමෙයි කාලයක් භාවනා කරනකොට තේරෙනවා මේ හිත විවේක වෙනකොට ඔය වගේ ඔය ඇවිස්සලා දේවල් නැවත නැවත තැම්පත් වෙනකොට තේරෙනවා මේකේ තව පැතිකඩ තිවිලා තියෙනවා. මට අමතක වෙලා තුන පැතිකඩ තිවිලා තියෙනවා, මම නොදැක්ක පැතිකඩ තිවිලා තියෙනවා කියලා දකින්න පුළුවන්. ඒකත් එක්ක අර සමහර විට ජීවිතයක් පුරාවට හොයපු ප්‍රශ්න, වද දීපු ප්‍රශ්න වලටත් පිළිතුරු නිකන් निराවරණේ වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක්, ඔන්න ඔය විදිහේ විවේකයක් ක්‍රමානුකූලව ලං වෙලා එනවා. ඒකනි කියන්නේ කරදරයක් වෙහෙසක් ආපු වෙලාවක ඒ කරදරේ වෙහෙස විසඳන්න යනවා වෙනුවට පැයක්මාරක් ඔය හැරි ඇවිදලා එන්න කියලා කියනවා. නිකන් ස්වභාව ධර්මේ පයින් වගේ නිකන් මූදු වෙරළක් තියනවා නම් මූදු වෙරළට ගිහිල්ලා වනාන්තරයක් තියනවා නම් වනාන්තරයක් ඇවිල්ලා අර කියන්නේ මේ ප්‍රශ්න විසඳන වෙනකොට පොඩි රවමක් ගිහිල්ලා එන්න කියලා කියන්නේ. ඇයි මේකට හේතුව අන්න අර කියන විදිහේ වෙහෙස පීඩා පොඩ්ඩක් අතෑරියාම නොදැනීම පිළිතුරක්, නොදැනීම කළ යුත්තක් මතුවෙලා එනවා. අල්ලගෙන ඉන්නවානේ, මිරිකගෙන ඉන්නවානේ, ඒ තාක් ඒ වෙනස වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට හිතවිලි වල හත්පස දකින්නවා කියලා අපිට කියන්න පුළුවන්. බලනවා නෙමෙයි, පෙන්නනවා යා, ගෙනහල්ලා. ඒ පෙන්නන ක්‍රියාවලියට ඉඩ දෙනකොට මොකක්ද ඊළඟ සලකුණ? අන්න මේ ලෝකේ නැත්තම් මේ අපි කියමු මේ සලායතන ලෝකේ හත්පස දැකගත්තාම අන්න ඊළඟට මහා නිකං මුස්පේන්තු ගතියක් මූසල ගතියක් නිකං අර බකන් නිලාගෙන ඉන්නවා කියලා කියන්නේ නිකං බලාගෙන බකන් නිලාගෙන ඉන්නවා කියලා. අන්න බකන් නිලාගෙන ඉන්නවා වගේ ගතියක් මතුවෙලා එනවා. ඉතින් ඒක හොඳ සලකුණක් ප්‍රතිපදාව ඉදිරියක් පිළිබඳ අන්න යම් කිසි දියක මේ ලෝකේ පිළිබඳ එලෝගන ගියපු හිතක් ඒකේ තියෙන උනන්දුව ටිකෙන් ටික අඩු වෙනවා. එතකොට මහා මුස්පේන්තුවක් විදිහට තමයි දැනෙන්නේ, මහා පාළු ගතියක් විදිහට තමයි දැනෙන්නේ. නමුත් අන්න නිවැරදිව කෙනෙක් හඳුනාගතිය යුතුයි මේ මුස්පේන්තුව, මේ බකන් නිලාගෙන ඉන්න ගතිය, අර වැඩ කෙරෙන ඔහේ ඉන්නවා හැබැයි. ඈ ඒ ඉන්න ගතිය හොඳ සලකුණක්, නිවනට නිවනේ සලකුණක් කියන දේ නැවත නැවත හිතට දමාගත යුතුයි, මතක් කරගත යුතුයි. ඉතින් ඒක හැමදාම තියෙන්නේ නැහැ. සමහර විට පරිච්ඡේද පහ වෙනවා. කාලයක් උනන්දුයි, කාලයක් නැවතත් අර හැම වෙනවා. ආපහු උනන්දු මත වෙලා එනවා. ආපහු අර පරිච්ඡේදේ අර විදියට මූසල ගතියක්, කම්මැලි ගතියක් එන කාලයක් තියෙනවා. ඔහොමම ගිහිල්ලා තමයි ඔක වෙන්නේ. එතකොට ඔය කියන සලකුණු, හොඳ සලකුණු, නිවනේ සලකුණු කියලා හිතාගෙන ඉදිරියට යන්. එතකොට හරි. අපි යන් ඉදිරියට යන්.
හොඳයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා අද දවසේ ධර්මදේශනයේ පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, එතකොට අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන කතාව ඇත්තටම මව්පිය දෙදෙනෙක් අන්න තමුන්ගේ පරිස්සම් කරපු දරුවෙක් අන්න මේ යථාර්ථය, එහෙම නැත්නම් මේ සැබෑ ලෝකේ අඳුර ගන්නවා වගේ සිදුවීමකට මුහුණ දෙන අවස්ථාවක්. එතකොට මව්පිය දෙදෙනාගේ පැත්තෙන් ගත්තොත් ඇත්තටම යම් කිසි දියක වෙහෙස, පීඩාකාරී යථාර්ථයක් බාර ගන්න සිද්ධ වෙන අවස්ථාවක්. ඉතින් එවැනි අවස්ථාවක් පිළිබඳ කතාබහක් අර අපි කියන්නේ අර පාරාදීසේ බිඳ වැටෙනවා. එහෙම නැත්නම් අර දුක නැති ලෝකේ බිඳ වැටෙනවා. කඩලා බිඳලා දැමෙන අවස්ථාවක් මතුවෙලා එනවා. අන්න ඒ වගේ අවස්ථාවක් පිළිබඳ කතා බහක් තමයි තියෙන්නේ. එතකොට මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති අර යසකුල පුත්‍රයා පිළිබඳ කතාව. මේ තැනැත්තා හොයාගෙන යනවා, බුදුරජාණන් වහන්සේ හම්බ වෙනවා. හම් වෙලා බණ අහනවා. බණ අහලා යම් කිසි විදියක මේ සෝවාන් වුණා කියලා ඒ විස්තරයක් එතන සඳහන් වෙනවා. මේ තමුන් මෙච්චර කල් ගෙවපු අර සැප විතරක් තියෙන ජීවිතයේ අඳුරු පැතිකඩක් දැක ගන්න ලැබුණා. ඒ දිහේ බැල්මක් බැලුණා. අන්න ඒකත් එක්ක තමයි මේ තැනැත්තා පිට වෙලා යන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා අන්න බුදුන් හොයාගත්තට පස්සේ, බුදුන් හමුණාට පස්සේ, ධර්මය හොයාගත්තට පස්සේ ඊළඟ කොටස, ඊළඟ පරිච්ඡේදයේ විදියට දිගෑරෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද කියනවා, මේ යස කුල පුත්‍රයාගේ මව උදේම නැගිටලා තමුන්ගේ ඒ පුතා ඉන්න අපි කියන්නේ මාලිගයේ තියෙනවනේ, ඒ මාලිගයට ගියා. ගිහිල්ලා බලනකොට මේ පුත්‍රයා නැත. දැන් පුත්‍රයා නැහැ, දකින්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරේ? අනේ සිටුවරයා ඉන්නවද? ඒ සිටුවරයාව ඇහැරෙව්වා. සිටුවරයාව ඇහැරවලා සිටුවරයාට ප්‍රකාශ කරනවා මේ පුතා නැහැ. පුතා නැහැ, කොහේ හරි ගිහිල්ලා කියලා. ඉතින් සාමාන්‍ය එහෙම හුරු පුරුද්දක් නැතුව ඇති. එහෙම වෙලා පුරුදු නැතුව ඇති. ඉතින් කියනවා මේ විදියට පුත්‍රයා නැත කියලා යම් කිසි විදියක ඒ සිටුවරයාව අවදි කළා ඒ පුවත කියනවා. එතකොට මේ සිටුතුමා මොකද කරන්නේ? පාන්දරම ඒ ගෙදරින් එළියට බහැලා මාර්ගයේ දිගේ යම් කිසි විදියක හොයාගෙන යනවා. හොයාගෙන යනකොට අන්න සලකුණු කීපයක් තියෙනවා. ඒ සලකුණු ඔස්සේ යනකොට ඉසිපතනේ මේගදායට පැමිණියා කියලා තමයි සඳහන්. ඊට පස්සේ සෙරප්පු දෙක මග ගලවලා තියෙනවා. ඒකත් හම වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ කල්පනා කරා මේ අසකුල පුත්‍රයා එකපාරට මේ තැනැත්තට නොපෙනුනොත් හොඳයි. නොදැක්කොත් හොඳයි කියන විදිය අදහසකින් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳියා කියලා සඳහන් වෙනවා. එතකොට අන්න මේ භාග්‍යවතුන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ සිටුතුමා අහනවා, මේ ස්වාමීනි, මේ මේ යසකුල පුත්‍ර තෙමේ නැමැති මගේ පුත්‍රයාව දැක්කද කියලා අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අමුතු විදිහේ පිළිතුරක් තමයි දෙන්නේ. කියනවා මේ ගෘහපතිය ඔතන ඉඳගන්න, ඔබ ඔතන ඉඳගන්න ඔබ අනිවාර්යෙන් ඔබගේ පුත්‍රයා වූ යසකුල පුත්‍ර තෙමේ දකිනවා කියලා තමයි කියන්නේ. එතකොට අමුතු වචන ටිකක්, අමුතු වචන පැටලවිල්ලක් සිද්ධ කරනවා. මෙන්න මේ විදියට ඔතන වාඩි වෙන්න, ඔතන වාඩි වුණොත් අනිවාර්යයෙන් පුතාව දැක ගන්න පුළුවන් කියලා වගේ කතාවක් කියනවා. කියලා ඉවරලා මේ තැනැත්තට යම්කිසි දැහැමි කතාවක් සිද්ධ කරා කියලා තමයි ඒ එතන සඳහන් තියෙන්නේ. ඉතින් එහෙම දැහැමි කතාව සිද්ධ කරාම මේ පියාත් මේ සිටු තෙමත් අන්න මොකද උනේ, යම්කිසි විදියක සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් වෙනවා. ඉතින් ඕක තමයි භාග්‍යතුන් වහන්සේ පටලවපු වචනේ. මොකද්ද? ඔතන වාඩි වෙන්න අනිවාර්යෙන් පුතා දකිනවා නේ. මොකද්ද මේ දැක්ම? ධර්මය තමයි දකිනවා කියලා මේ කියන්නේ. දැන් පුතා දවදුරටත් අන්න පුතාම නෙමෙයි, ඒ වෙනුවට අන්න ධර්මය දැකලා ඒ ධර්මයේ සලකුණක් සංකේතයක් වගේ තමයි පුත්‍රයා. එතකොට කියනවා එහෙනම් ඔතන වාඩි වෙන්න අනිවාර්යයෙන් පුතා දකිනවා. කිව්වා වගේම අන්න යම්කිසි සුළු වේලාවකදී පුත්‍රයා දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ අන්න මොකද මේ සිටුතුමා තමුන්ගේ සද්ධාව ප්‍රකාශ කරනවා. මම මේ භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට එතන සඳහන් වෙන්නේ තේවාචිකව සරණ ගියපු පළවෙනි උපාසකයා විදිහට තමයි මේ තැනත්තව සඳහන් වෙන්නේ. මොකද දැන් බුද්ධ ධම්මනේ අර කලින් කට්ටිය සරණ ගියේ, සංඝ කියලා දෙයක් තිබුණේ නැහැනේ. දැන් නමුත් සංඝයා වැඩ ඉන්නවා. එතකොට දැන් පස්සගමහනුන් මේ පිරිස සංඝයා විදිහට වැඩ ඉන්නවා. එතකොට මෙතන සඳහන් වෙනවා පොතේ තමයි ඔවා සඳහන් වෙන්නේ තේවාචිකව සරණ ගිය පළවෙනි උපාසකයා කියලා. ඒ වෙලේ නම් එහෙම එකක් කියන්නේ නැතුව ඇති. ඉතින් කියන්නේ නැති මම ඔබ වහන්සේගේ සරණ යනවා කියලා. කෙසේ නමුත් අන්න ඒ විදිහේ සඳහනකුත් මෙතන තියෙනවා. මෙතන තියෙනවා. දැන් මේ කතාබහ යන අතරේ මේ තමුන්ගේ පියාට කියන මේ ධර්ම දේශනාව අහගෙන ඉන්න යසකුල පුත්‍රයා රහත් වුණා කියලා සඳහන් වෙනවා. රහත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් එක්කෙනෙක් රහත්, අනිත් එක්කෙනා සෝවාන්, එක ගලෙන් කුරුල්ල දෙන්නයි. ඉතින් එහෙම වුණාට පස්සේ මොකද අර මේ මේ තැනැත්තාව තමුන්ගේ පියාට නොපෙනේවා කියලා යම් කිසි දියක අදිෂ්ඨානයක් තිබුණාද? ඒක අතහැරියා. ඒක අතහැරියා. අතහැරියට පස්සේ ඔන්න පුත්‍රයා පේනවා, ළඟපාත ඉන්නවා පේනවා. ඉතින් පෙවුනට පස්සේ මේ තැනැත්තා තමුන්ගේ පුතාව ආමන්ත්‍රණය කරලා කියනවා මේ යස මේ අනාම බලයි ඉන්නවා යන් කියලා. අනාම බලයි ඉන්නවා යන් කියලා කිව්වහම භාග්‍යතුන් වහන්සේ තමයි යම් කිසි විදියක ප්‍රශ්නයක් අහන්නේ. කියනවා මේ ගෘහපතිය, ඔබ දැන් යම් කිසි විදියක අවබෝධයක් ලැබුවද? අන්නේ අවබෝධය උත්කෘෂ්ට විදියට, උපරිම විදියට සාක්ෂාත් කරා මෙන්න මේ තැනැත්තා, එහෙම නැත්නම් මේ ඔබගේ පුත්‍රයා. එතකොට එයා නැවතත් ඔය වගේ ආරාධනාවකට කැප කෙනෙක්ද, සුදුසු කෙනෙක්ද කියලා අහනවා. මේ ගෙදරක ගිහිල්ලා නැවත කම්සැප විඳින්න, ඒ වගේ ගිහි පරිසරයක කල් ගෙවන්න සුදුසු කෙනෙක්ද කියලා අහන්නේ කාගෙන්ද? අහන්නේ අර පියාගෙන් තමයි අහන්නේ. එතකොට පියා දැන් සෝවාන් ඵලයෙන් ධර්මයේ සාක්ෂාත් කරපු කෙනෙක්. එතකොට අන්නේ තැනැත්තගෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් ඔන්න බලන්න, ප්‍රශ්නයක් අහනවා, උත්තරයක් දෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා, ප්‍රකාශයක් කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතකොට මේ පියතුමා අනේ වෙලාවේ තමුන්ගේ අදහස, මතය ප්‍රකාශ කරනවා. ඒක සඳහා අවස්ථාව ගන්නවා. අන්න කිව යුත්ත කියනවා නේ, අවස්ථාව දෙනවා. බුදුරජාණන් වහන්සේ කිය මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඇහුවාම ඉතින් යමක් තියෙනවා නම් කියන්න ඕනේ. කියන්නේ නැහනේ ආයිතින් ඊට පස්සේ වැඩක් නැහැ. පස්සේ වෙලාවක මං කියන්නේ දී අපරාධේ මම කිව්වේ නැහැ, ඉතින් නිකන් කියලා එහෙම කුවට වැඩක් නැහැ. අවස්ථාව ලැබුණා. අවස්ථාවට අනුව ප්‍රකාශ කරන්න පුළුවන්. ප්‍රකාශ කරන්න පුළුවන්. ප්‍රකාශ නොකරනවානේ පස්සේ කියනවානේ, එතකොට බුදුන්ටත් නිග්‍රහයක් තමයි. ගෙදර ගිහිල්ලා කිව්වොත් මර යාර මේ මැව්වා මම මුකුත් කියන්නේ නැතුව ආවා කියලා කිව්වොත් දන්න බුදුන්ට නිග්‍රහයක් ඒ අවස්ථාව දීපු අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න ඕනි. ඒ වෙලෙ ගත්තේ නැහැනේ සද්ද නැතුව ඉන්න එක තමයි ලාභ. මොකද නැත්තම් මුළු පද්ධතියටම තමයි අපි ඊළඟට අභියෝග කරන්නේ. අර තනි පුද්ගලයෙක්ට විතරක් නෙමෙයි. ඉතින් ඔය ඒ අවස්ථාවේ කතා කරන අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවට කතා කරාම හරි. ආයක කුවහම ආයක හදාගන්නත් පුළුවන්. මගහරිනවනේ. මගහැරියට පස්සේ පස්සේ දවසක ගෙදර ගිහිල්ලා නැත්තම් වෙනද වෙලාවක ඇවිල්ලා කිව්වොත් අන තනි කර අර මුළු පද්ධතියටම එක තමයි ඒ අභියෝගය කරන්නේ. එතකොට මෙන්න මේ පියා ඒ අවස්ථාව අරගන්නවා. අරගෙන කියනවා නැත ස්වාමීනි ඔබ වහන්සේ කියන එක හරි මේ මේ වගේ කෙනෙක් මේ විදියට ගිහි ගේකට නැවත නික්මිලා යන්න සුදුසු නැහැ. සුදුසු නැහැ කියලා එක්තරා විදියක මේ පියතුමා හිත හදා ගන්නවා. හිත හදා ගන්නවා. ඒ හිත හදා ගැනීම සමහර විට ගොඩ දෙනෙක්ට අමාරු වෙන්න පුළුවන් මේ වගේ අවස්ථාවකදී. නමුත් මේ තැනත්තා හිත හදා ගන්නවා. හිත හදාගෙන කියනවා භාග්‍යතුන් වහන්ස මේ 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 තරුණයා නැත්තම් මේ පැවිද්දත් එක්ක තමුන්ගේ පුත්‍රයා ගැන ආමන්ත්‍රණය කළා කියන්නේ මේ පැවිද්දත් එක්ක හෙට අද දවසේ දැන් උදේ පාන්දර නෙමෙයි වෙන්නේ අද දවසේ මාගේ බත ඉවසන සේක්වා මේ විදියට මගේ ගෙදරට බතට වඩින සේක්වා කියලා ආරාධනාවක් කරලා මේ තැනත්තා නික්ම ගියා කියලා තමයි සඳහන. හිත හදාගත්ත යම් කිසි විදියක ඒක බාරගත්තා බාර අරගෙන නික්ම ගියා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ නික්ම ගියාට පස්සේ අන්න මේ අසකූල පුත්‍රයා භාග්‍යතුන් වහන්සේව ආමන්ත්‍රණය කළා කියනවා. භාග්‍යතුන් වහන්සේ මට පැවිද්ද උපසම්පදාව ලබා දෙන්න. දැන් මේ රහත් වෙලා ඉන්නේ දැන්ටම. එතකොට පැවිදි උපසම්පදා ලබා දෙන්න කියලා ආරාධනාවක් ආයාචනාවක් සිද්ධ කරනවා. සිද්ධ කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ තැනැත්තව පැවිදි කරා උපසම්පදා කරා කියලා තමයි මේ පරිච්ඡේදයේ හවර වෙන්නේ. එතකොට ඒ විදිහේ සැනසීමක් ඒ විදිහේ අවස්ථාවක් මේ අස කුල පුත්‍රයාට ලැබෙනවා. අන්න භාග්‍යතුන් වහන්සේ අවස්ථාව හදලා දෙනවා. ඊට පස්සේ අන්න පියාටත් ඒ මතින් අවස්ථාවක් ගැළපිලා එනවා. පියත් ඒක බාර ගන්න පාටයි. පියත් ඒක බාර ගන්නවා. බාරගෙන අර විදිහේ තමන්ගේ පුත්‍රයාගේ ඒ වෙනසත් බාර ගන්නවා. සාමාන්‍යයෙන් අන්න දෙමාපියට බාර ගන්න බැරි අමාරු දෙයක් මේ තැනත්තා බාරගත්තා වගේ සිදුවීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් හිත හදා ගන්නවා. හිත හදා ගන්න අමාරුයි මේ වගේ වෙලාවක. නමුත් අන්න කොහොම හරි හිත හදාගෙන භාග්‍යතුන් වහන්සේට සුදුසු විදියට ආමන්ත්‍රණය කළා. කාටද මේ මම මේ කතා කරන්නේ කියලා දැනගෙන ආමන්ත්‍රණය කළා. ඊළඟට අර සුදුසු ආරාධනාවක් සිද්ධ කළා. නික්මිලා යනවා. අන්න ඒ විදිහේ ශක්තියක් මේ පියතුමාගේ පැත්තෙනුත් ප්‍රදර්ශනය වෙනවා. සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක්ට නැති දෙයක්. මොකද්ද? එක්කෝ කතා බහ නොකර ඉන්න තාක්කල් හොඳයි. කතා කරානේ, ගනුදෙනු කරානේ, වැඩ කරානේ. අන්න එතකොට ලකුණු කපා ගන්නවා නිකම්ම. හේතු රහිතව නිකන් වැඩක් නැතුව වැඩකටත් නෙමෙයි වැඩ නැතුව ලකුණු කපා ගන්නවා. මොකද අර සුදුසු විදියට කටයුතු කරන්න, සුදුසු විදියට ආමන්ත්‍රණය කරන්න, කාටද මේ කතා කරන්නේ, මොකද්ද මේ කියන්නේ කියන අවබෝධය නැහැ. ඒක මේ සරල මේ ශ්‍රී කල්පනාවක් තුන නම් තේරෙනවා. මම මේ ඉන්නේ කොහෙද, මගේ හිතවිලි හැඟීම් මොන වගේද, මේවා ගනුදෙනු කරන්නේ කාත් එක්කද කියලා දැන හඳුනා ගන්න බැරි තරම් එච්චර නිකන් මහා ධර්මයක් ඕනේ නැහැ ඒකට. ඒ වෙනුවට මේ සරල යම් කිසි විදිහක අවදි භාවයක් තියෙනවා නම් ඒ තැනත්තට ඒ ටික තේරෙනවා. එතකොට එන්නේ විදිහ අවදි භාවයකින් මේ පියතුමා කටයුතු කරනවා. සුදුසු ආරාධනාවකුත් භාග්‍යවතුන් වහන්සේට සිද්ධ කරනවා. හිතත් හදා ගන්නවා. නියමාකාරයෙන් පිළිතුරු දෙනවා. පිළිතුරු දීලා මේ තැනත්තා නික්මිලා යනවා. ඉතින් ඔන්න ඔය බිඳ වැටීමක් තරහ විදිහක මේ දෙමාපියන්ගේ හීන ලෝකේ තමයි මේ බිඳ වැටෙන්නේ. එහෙම නැත්නම් අර විදිහේ පාරාදීසයක් හැදුවා. ඒක තමයි මේ බිඳ වැටෙන්නේ. ඉතින් මේ බිඳ වැටෙන අවස්ථාව හරියම අපි කියන්නේ නිකන් මැචුව විදිහට මේ පියතුමා මුහුණ දෙනවා. ඒ අවස්ථාව කොහොම හරි යම් කිසි විදියක ඉවසනවා. ඉතින් මේ විදිහට දකින්න පුළුවනි. දැන් සාමාන්‍යයෙන් දැන් විවිධ කතන්දර තියෙනවානේ. ආයක කතාවක තියෙනවා මෙහෙම එකක්. ඒකේ තියෙනවා මෙහෙම ආයකේ පුතෙක් නෙමෙයි දුවෙක් තමයි ඒකේ ඉන්නේ. ආ දුවව මොකද ආනේ මේ එකම දුව මහා වටිනා සම්පත් තියෙන අම්මෙකුටයි තාත්තෙකුටයි ලැබිච්ච එකම දුව. ඉතින් මොකද කරන්නේ, මේ දරුවව පරිස්සම් කරනවා. පරිසං කරනවා අර විදිහේ මාලිගයක් ඇතුලේ වෙන්න පුළුවන්, අර විදිහේ ලෝකෙත් එක්ක නොගැටි වෙන්න පුළුවන්, පරිසං කරනවා. ඉතින් මේ විදිහට පරිසං කළා පරිසං කළා, අන්න දවසක දවසක අන්න මොකද වෙන්නේ, මේ දෝනියන්දා අන්න ඒ මාලිගෙන් නික්මිලා පොඩ්ඩක් පාරට එනවා. පොඩ්ඩක් පාරට එනවා. පාරට ආපු ගම මොකද වෙන්නේ, පාරට ආපු ගම පළවෙනියට දකින්න කොල්ලා ඉන්නවනේ. අන්න ඌව දැක ගමන් හිතනවා, අනේ මේ ඉන්නේ මං පතාගෙන ආපු එක්කෙනා. විනාඩි 5න් හිතනවා, මේ ඉන්නේ මං පතාගෙන ආපු එක්කෙනා කියලා හිතනවා. ඔය වැරද්ද කොච්චරනම් සිද්ධ වෙනවද ඈ, මේ පළවෙනියටම දැකපු කෙනා විනාඩි 5න්, මෙයා තමයි මේ මගේ පතාගෙන ආපු උරුමකාරයා, මෙයාත් මේ විතරක් නෙමේ නරණිකන් ගියාත්මවලත් පෙන් කරපු එක්කෙනා මෙයා තමයි කියලා මොකෙක් හරි පිස්සේ පියාටෙක් හොයාගන්න එක ඉතින් සාමාන්‍ය ස්වභාවයි. ඉතින් ඕක තමයි වැඩේ. මොකද හේතුව අන්න අර යථාර්ථයට මුහුණ දෙනවට කැමති නෑ. මේ දරුවෝ මේ ලෝකේ යථාර්ථය ඒක සමහන්නේ ටික වෙහෙස පීඩාකාරී. ඒ අත්දැකීම් විඳින්න වෙනවට කැමති නෑ. ඒ විදිහ මගහැරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒ කතාවේ තියෙන්නේ මොකද්ද? මේ දුවට පාටි එකක් දානවා. දුවට මේ විදිහ උත්සවයක් පවත්වනවා දුව වෙනුවෙන්. අපි හිතමු උපන්දින සාදයක් පවත්වනවා. එතකොට හැමෝටම ආරාධනා කරනවා. එකිනෙට ඇර. කවුද මේ කෙනා? අන්න යථාර්ථයට ඇර. නැත්නම් අපි කියන්නේ ස්වභාව ධර්මය. එහෙම නැත්නම් යථාර්ථය කියලා අපිට ගන්න පුළුවන්. යථාර්ථයට ඇර. යථාර්ථය කියන වයසක ගොරහැඩි ඒ අම්මන්ඩිට හැර ඉතුරු ඔක්කොටම ආරාධනා කරනවා. දැන් මේ 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 ක්‍රියාව හරිද? කවදාවත් මේ විදිහට මග අරින්න පුළුවන්ද? නෑනේ. ඔය අම්මන්ඩිට ඕක ආරංචි වෙනවා. ආරංචි වෙනවා. එතකොට ඉතින් හිමීට අර උත්සවයේ අවස්ථාවේදීම, මේ දුවගේ උත්සවයේ අවස්ථාවේදීම අර වයසක අර යථාර්ථය නැමැති කටුක ඒ නපුරු එක්කෙනත් මේ උත්සවයට සහභාගී වෙනවා. එතකොට කියනවා, මේ අපිට අමතක වුණා මේ ආරාධනා කරන්න ඔබට. නැතුව මේ අපි මගහැරියා නෙමෙයි, අපිට අමතක වුණා ඔබට ආරාධනා කරන්න කියලා සඳහන් කරනවා. එතකොට මේ වගේ දෙයක් අමතක වෙන්න පුළුවන්ද? මේ වගේ කෙනෙක් අමතක වෙන්න පුළුවන්ද? නෑ, එහෙම අමතක වීමක් නෑ. එහෙම අමතක වීමක් නෑ. උනන්දුවෙන් උමනාවෙන්ම තමයි මගහැරලා තියෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? අන්න ඒ තැනැත්තිගේ සාපේකට ලක් වෙනවා. මේ යථාර්ථය නැමැති, නැත්තම් මේ ස්වභාව ධර්මය නැමැති කටුක කෙනාගේ සාපේකට ලක් වෙනවා. ඉතින් මොකද වෙන්නේ? සාපේකට ලක් වෙලා එළියට බැස්ස ගමන් අන්න පළවෙනියට හම්බුනේ මොකද? ඒකත් එක්ක යාළු වෙනවා. ඒක ගැන පිස්සු වැටෙනවා. හිතනවා මෙයා තමයි මාව පතාගෙන ආපු උරුමකාරයා. මේ ආත්මෙ විතරක් නෙමෙයි කලින් ආත්මවලක්. මොකද මේ පිරිමියෙක් මිනිහ මිනිසෙක් දැකලා නැති ලෙඩේ තියෙන වෙනමකුත් නෙමෙයි. ඉතින් අන්න අහුණා. එළියට බැහැපු ගමන් විනාඩි 5න් අහුවෙලා ඉවරයි. ඉතින් ඒ කටුව, ඒ අත්දැකීම, ඒ අහුවීම අන්න තේරුම් ගන්න සමහර විට කාලයක් යනවා වෙන්න පුළුවන්. කාලයකට පස්සේ තේරුම් ගන්නවා මේ මම මේ කාටද අහුනේ. අර විදිහේ සමහර විට ડિප්‍රෙෂන් නැදුනට පස්සේ තේරුම් ගන්නවා මම මේ නුසුදුසු කෙනෙක්ට අහුනේ කියලා තේරුම් ගන්නවා. එතකොට ගොඩක් වෙලාවට නැවතත් අන්න අර මාලිගයට ගිහිල්ලා වැදගන්න එක තමයි සිද්ධ කරන්නේ. නැවතත් මට මේ යථාර්ථය නොපෙනේවා, මේ විදිහට මේ කටුක දේ මට අත්දකින්න නොලැබේවා කියලා ගිහිල්ලා වැඩ ගන්නවා. අර විදිහට පාළුව මාලිගයකට වෙලා අර විදිහට අඳුරක් නොදැනීමක් මුල් කරගෙන කල්ගෙවන්න උත්සාහ කරනවා. නමුත් ඒක නෙමෙයි නියම විසඳුම. ඒක නෙමෙයි නියම සාමයක් සැනසීමක් අපි හිතට ලං කරන ක්‍රමේ. ඒ වෙනුවට මොකද්ද? කටුක නමුත් අන්නර යථාර්ථයට මුහුණ දෙන්න ඕනි. කටුක නමුත් ඒ යථාර්ථය හරහා අන්න යම් කිසි විදියක යන්න දෙන්න ඕනි කාට කාටත්. ඒ යනකොට අනිවාර්ය කෙනෙක් අර වෙහෙස පීඩාව කෙටි කාලීනව විඳින්න උනාට මොකද? අනිවාර්ය කෙනෙක් අනිත් පැත්තෙන්, අපි කියන්නේ අනිත් පැත්තෙන් ඒ අත්දැකීම අනිත් පැත්තෙන් එළියට එන්නේ ඊට වැඩිය ශක්තිමත්, ඊට වැඩිය නිරෝගී කෙනෙක් විදියට තමයි. අර යන අවදීදී කටුකයි. දැන් මේ බංකොලොත් රටක ඉන්නවා කියන එක කටුකරන වැඩක්නේ. එතකොට මේ බංකොලොත් ගිල්ල දැම් ඔොම්බෙම ගිහිල්ල තියෙන්නේ. එතට මේ එක චක්‍රයක අවසානය තමයි මේ යන්නේ. ජ අපිට කාලා ඉන්න බෑ. කාලා ඉන්න බෑ අයෝ කවදානම් මේක ඉවරවෙයිද. කවදානම් මේක ගොඩගන්න පුළුවන් වෙයිද කියලා කල්පනා කරනවා. කල්පනා කරට ඒම ගොඩගන්න බෑ බංකොලොත්රට කවුරුදු පාක්වත් යන්න ඕන එකටත් හරි නායකත්වයක් ඒ ශක්තියක් මත්වෙලා එන්න ඕනේ. නැත්තයිති හැමදාම බංකොලොත් තමයි ඉතින්. ඒක සමහරිට අවුරුදු 10-15 වුණත් ඇදි ඇදි යන්න පුළුවන්. එනි වැරදි වෙනස වුණේ නැත්තම්. එතකොට අනිවාර්ය ඉතින් කටුකයි තමයි. නමුත් මේ කටුක බව හොඳ දෙයක්. මොකද මේ චක්‍රයේ අවසාන මොහොත මේ යන්නේ. ඒක සමහරිට අවුරුදු 10-15 ඇදෙන්න පුළුවනි. නමුත් අලුත් චක්‍රයක් පටන් ගන්නවා. අලුත් චක්‍රයක් පටන් ගන්නවා. ඒ පටන් ගන්නේ හොඳ දිහාවට. ඉතින් ඒ සඳහා යම්කිසි කාලයක් අවශ්‍යයි. ඒ ලෝකේ ස්වභාවයනේ ඔය. චක්‍ර තමයි කැරකෙන්නේ. ඔය කියන්නේ මිනිස්සුන්ගේ ආයස උනත් 80,000කින් පටන් ගන්නවලු. අඩුවෙලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කියන ඔන්න මගේ අවදීයේදී දැන් පරමායස 100යි. ඈ තවත් යනවා තවත් අඩු වෙනවා. තවත් අඩුවෙලා ගිහිල්ලා අවුරුදු 10ට බහිනවා. අවුරුදු 10ට බහිනවා පරමායස. අවුරුදු 5 කුමරියෝ දීග යනවා කියලා සඳහන් කරනවා. එතකොට පහේ කුමරියෙක් නිකන් දීග දෙන්න බෑනේ. ඒ වෙනුවට ඒ හැංගීම් හිතවිලි ඒ මෝරන්න ඕනේ. එහෙම නැතුව නිකම්ම මේ අවුරුදු 5 පිරුණා කියලා දීග දෙන්න බෑ. එහෙම නෙමෙයි. අර හිත තුල ඒ සමාජය තුල ඒ පරිවර්තනය වෙන්න ඕනේ. මේ විදිහට අවුරුදු 5 වෙනකොට ඒ හැංගීම් හිතවිලි ඒ පමණට මෝරලා අහම අන්න දීග දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ විපරිණාමයක් තියෙනවානේ. දැන් අපි පොඩි දවස්වල 10 වසරේදී දැනගත්තේ ඔය දැන් 6 පන්තියේ උන් දන්නවා. 10 වසරේදී කරපු ඒවා 6 පන්තියේ උන් කරනවා. ඉතින් ඒ ගානට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ එහෙම චක්‍රයක් ගිහිල්ලා බිඳෙනවානේ අවසාන මොහොතේ. බිඳෙනවා. බිඳිලා මොකද වෙන්නේ? අන්න නැවතත් හිමිහිට ආයුෂ වැඩි වෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් ඔන්න ඔය විදිහේ සිදුවීමක් තමයි මේ තියෙන්නේ. එතකොට අර විදිහේ අපහසු අමාරු කාලේ හරහා අමාරුවෙන් හරි ගියොත් අන්න එතකොට එහා පැත්තෙන් එන කෙනා ඊට වැඩිය යම් කිසි විදියක ශක්තිමත් ශක්තියක් ගොඩනගාගත්ත අත්දැකීම් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ක්‍රමානුකූලව නැවත අත්දැකීම් වලට මුහුණ දෙනකොට මේ දරුවෙක් නමුත් වෙහෙස පීඩාව හරහා ගිහිල්ලා යම් කිසි විදියක මේ ජීවිතේ ගැට ගහ ගන්න පුළුවන් ශක්තියක් තමන් තුළ දියුණු කරගන්න පුළුවන්. දෙමව්පියෝ තුළ නෙමෙයි. දෙමව්පියන්ගේ අනුග්‍රහය විතරක් නෙමෙයි ඒ වෙනුවට අන්න ඒ කෙනාට ඒ ශක්තිය මතුවෙලා එනවා. ඒක ලේසි නෑ. අද කාලේ හැටියට ඉතින් මේ තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් ඒ වගේ අත්දැකීම් ටිකෙන් ටික ලැබෙන්න අවස්ථාවක් දෙන්න වෙනවා. දැන් ගින්දර ඉටිපන්දම අල්ලන්න යන දරුවා නවත්තන්න හොඳ නෑනේ. ඉටිපන්දම අල්ලලා පොඩක් පුළුස ගන්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක ගිහිල්ලා ගිනි කොටකට තමයි අනිත් දවසේ පයින්නේ. එපා කුවානේ. ආයේ අනිත් දවසේ පයින්නේ ගිනි කොටකට තමයි. ඉතින් මටත් ඔයගේ වැඩ නම් හොඳට වෙලා තියෙනවා. දවසක් මොකක්ද ඒකට එපා කිව්වා. ඒකම ගිහිල්ලා වෙන තැනකින් පැන්නා. පැන්න ගම මොකද ඉතින් මම හතරක් දෙකද දාලා තමයි නතර වුණේ. අර අතනින් පැන්න නම් ඒක වෙන්නේ නැහැ. එපා කිව්වේ නැත්තම් ඒක වෙන්නේ නැහැ. එපා කිව්වනේ. ආ ඒකම කරන්න ඕනේ. එහෙම ස්වභාවයක් තමයි ඉතින් ඒ දයින්දලා තියලා තියෙන්නේ. ඒක ඉතින් පැවිද්දකටත් හරියනවා. පැවිදි වෙන්නත් එපා කිව්වනේ. ආ ඒක හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ. ඒක තමයි ක්‍රමේ ඉතින්. ඒක ලාබෙට වාසියට හිටලා තියෙනවා. මොකද අර අමාරු කටුක තමයි ඉගෙන ගන්නවානේ. මැහුම් අතරක් දැම්මට පස්සේ තේරෙනවා මේ වගේ තැනකින් පයින්න හොඳ නැහැ. හේතු කාරණා සහිතව තමයි පණින්න එපා කියලා තියෙන්නේ. නමුත් පැන්නා. ඈ ඒකෙන් පාඩමක් ඉගෙන ගන්නත් බැරි වුණා. තවත් ඒ වගේ 10ක් විතර වෙලා තියෙනවා. කකුල් අත් පුපුරලා තියෙනවා. අස්ති උලුක් වෙලා තියෙනවා. දත් බඩට ගිහිල්ලා තියෙනවා. ඔය වගේ විවිධ ඒවා වෙලා තියෙනවා. උනාට පස්සේ තේරෙනවා මෙහෙම පැන්නොත් මේ විදිය අමාරුවක් එන්න ඉඩ තියෙනවා. ඔය ගසලින් එහෙම බිමට දෙරි ගැව්වාම අතපය ඔය අස්ති එහෙම බිඳුනාම රිදෙනවා කියලා තේරෙනවා. අර දවසක් කෙනෙක් කවදාවත් ගහකට නැගලා නැති කෙනෙක් ගහක් දිගේ ගිහිල්ලා අගිස්සේ. ඉතින් අහනවා මේ මොකද අර වෙලා තියෙන්නේ? අර මොකද මේ කවදාවත් නැතුව අර ගහකට නැගලා ඇදගෙන ම දන්න ඉතින් ගිහිල්ලා අහල බලන්න කියලා. ඉදගෙන කමක් නෑ ඉඳ පුදේ වැටනොත් තේරෙලු රිදෙනවා කියලා. ඒකවත් දන්න ති කෙනෙක් වැටනොත් තේරවා රිදෙනවා කියලා ඒකල්ලකු දෙයන්නේ. ඉතින් ඔය විදිහට යම්කි සිද්ධියක ටිකෙන් ටික අත්දැකීම් වෙහෙසයි කටුකයි. ඒ කටුක යථාර්ථයට මුහුණ දුන්නොත් අනිවාර්යෙන් ඒ කෙනා ටික ටික යම්කිසි විදියක ශක්තියක් ගොඩනගා ගන්නවා. මේ ජීවිතයට මුහුණ දීම පිළිබඳ ශක්තියක් හැකියාවක් ගොඩනගා ගන්නවා. දෙමව්පියෝ ප්‍රඥාවන්ත විදියට කටයුතු කරා අර විදියට ස්වාධීනව නැගිහිටින්න පුළුවන් දරුවෙක් පෝෂණය කරා වර්ධනය කරා කියන එක ඇත්තටම ලොකු සතුටට කාරණාවක්. අර විදියට ස්වාධීනව හිතන්න කල්පනා කරන්න කටයුතු කරගන්න පුළුවන් දරුවෙක්ව පෝෂණය කරා කියන එක ලේසි නෑ. අද කාලේ මේ තියෙන ඒවත් එක්ක ලේසි නෑ. අමුතු තත්ත්වයක්. ඉතින් අමුතු තත්ත්වයක්. දැන් ඔය අයිස් කැම්පේන් එකකුත් යනවා, පොලිටිකල් කැම්පේන් එකකුත් යනවා. ඒ අතර ඇත්තටම ඔහොම ප්‍රශ්නෙකුත් තියෙනවානේ. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. දැන් කොල්ල විතරක් නෙමෙයි කෙල්ලෝ පවා ඔන්න ඔය වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. මද්‍රව්‍ය කිව්වාම ඉතින්නේ නිකන් පිරිමි ළමයි කියලා. නෑ එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ඒ වෙනසත් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට වසංගතයක් ගන්නට පැතිරිලා ගිහිල්ලා තියෙනවා. අර ඊන පේන සීනි බෝල තක්සිලා වට කරලා මගේ පුතා අකුරු කරනවා තමයි ඉතින්. ඔන්න යථාර්ථයේ ඒ යථාර්ථය මතුවෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ යථාර්ථයකදී කොහොමද දරුවෙක් ඒ විදිහේ අත්දැකීම් වලට මුහුණ දෙන්න ඉඩ දෙන්නේ කියන එක හරි ඉතින් අමාරු ගැටලුවක්, ප්‍රශ්නයක් විසඳ ගන්න අමාරු කටයුත්තක් වෙන්න පුළුවනි. නමුත් නොදැක්කනේ, දන්නේ නැහනේ, දවසක ටෙස්ට් කරන්න හරි ගත්තනේ. ආයි ගැලවීමක් නැහැ. සමහර කෙනෙක් මේ නිකන් අර නිකන් පරීක්ෂා කරලා බලන්න අරගෙන තමයි අහුවෙන්නේ. පරීක්ෂා කරලා බලන්න නිකන් මේ නිකන් මද්‍රව්‍ය ගන්න ආසාවක්වත් එහෙම එකක් නෙමෙයි. එක දවසක් දෙකක් පරීක්ෂා කරලා බලනවා. ගතට පස්සේ අන්න මොකද වෙන්නේ, අර හිත කය දෙකම අනිවාර්යෙන් මේක ඉල්ලන්න ගන්නවා. ඉල්ලනකොට ආයි ගෙදර තියෙන එකක් හරි හොරකම් කරගෙන හරි ගිහිල්ලා අරගෙන ගිහිල්ලා ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ඕනේ. ඒ විදිහේ අධික ඇබ්බැහියක්. ඔය මෙත් වගේ එකක් සාමාන්‍ය ලැබ් එකක හදපු එකක් නෙවෙයි, ස්වභාවික එකකුත් නෙමෙයි. ස්වභාවික සාකයකින් වගේ ගත්ත එකකුත් නෙමෙයි, තනිකර කෙමිකල් ප්‍රොඩක්ට් එකක් ඔය තියෙන්නේ. එතකොට ඒ වගේ එකක ආදීනව පැත්ත ගොඩාක් වැඩි. අනිත් එක ගන්න කට්ටිය කියන්නේ මද්‍රව්‍ය කියලා නමට ගන්නවා මිසක් ඒකෙන් එහෙම අර ආතල් එකක් එහෙම එකක් නැහැ. නිකන් ගන්නවා, නිකන් අහු වෙනවා, නිකන් ඊට පස්සේ ගැලවෙන්න බැරි වෙනවා. ඒකම ඉල්ලනවා. මේ හිත කය දෙකම එකතු වෙලා එකට ඒක ඉල්ලනවා. ඉතින් එහෙම වුණාම අර කෙනා සමහර විට තමුන්ගේ ජීවිතේම විනාශ කරගන්නවා වෙන්න පුළුවන්. ඔය සාමාන්‍ය ඔය පුනරුත්ථාපනය වෙන තැන් වලට ගිහිල්ලා බැලුවොත් ඔය තැන් තියෙනවනේ, ඔය උසාවියෙන් දාලා අපි සතිපාසල වැඩසටහනොත් කරා, ඒ මිනිස්සු කියනවා ඒ වැඩ කරන ඒ ආමිකේ මහත්තුරු තමයි කරන්නේ, ආමිකෙන් තමයි රන් කරන්නේ, ටිකක් තදේට තියා ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය නිකන් ටිකක් ආමි ට්‍රේනින් එකක් වගේම තමයි තියාගෙන ඉන්නේ. එහෙම අවිංසාවම පතුරවලත් බෑ ඒගොල්ලොත් එක් කරන්න. එතකොට කියනවා හිතාගන්න බෑ ස්වාමීන් වහන්සේ, මේ අම්මලා තාත්තලා එන විදිහ දැක්කහම මේ ළමයින්ගේ මේ වගේ තැනක ඉන්න සුදුසුද කියලා හිතෙනවා. මේ ළමයි ලොකු වාහන වලින් ඒ හොඳ දෙමාපියෝ දොස්තරලා ගුරුවරු ලොකු කට්ටිය තමයි ඔක්කොම ඉන්නේ මේ ගොල්ලන්ව බලල යන්න. අන්න මොකද වෙන්නේ, අන්න අර ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අර යථාර්ථයට ආරාධනා නොකර ඉතුරු කට්ටිය ඔකටම පාටියකට ආරාධනා කළා. අරම් මණ්ඩියනවා හිමීට ඇරමිට්ටකුත් ගාගෙන, මට කතා කරේ නෑනේ කියලා කියනවා. නෑ අපි මේ අමතක වුණා කිව්වට හරියන්නේ නෑනේ, ඔය වගේ දෙයක් අමතක වෙන්නේ නෑ. ඔය කට්ටුක යථාර්ථය එහෙම අමතක වෙනවා නම් ඒකට පුදුම මුලාවක් තියෙන්න ඕනි. ඉතින් ඒ විදිහේ හිතාගන්න බැරි විදිහේ දරුවෝ කියනවා, දෙමව්පියෝ දැක්කහම හිතන්න බෑ මේ වගේ දරුවෙක් මෙතනක ඉඳීද කියලා. නමුත් ඒක තමයි යථාර්ථය. හොඳටම පරිස්සම් කරන කට්ටිය තමයි අන්න ඔය වගේ තැන්වලට යැවෙන්නේ. ඈ හරි නික අම්මා ගිහිල්ලා පන්තියේ තම ඇරලා ලේන කෙල්ල පිටිපස්සේ දොරෙන් කොල්ලෙක් එක්ක යනවා යන්න. මේක තමයි ස්වභාවය. ගෙදර ඉඳලා පන්තියටම ඇරලා එන්නේ, ආපහු ගන්න වෙලාවටත් අන්න පන්ති ගාවටම ගිහිල්ලා එකතු කරගෙන එනවා. අපේ පන්ති අතරමැද ආය වෙලාවේ පිටිපස්සේ දොරෙන් ගිහිල්ලා. ඉතින් ඕක තමයි ඔන්න ඔය කියන දේ නැවත නැවත මුහුණ දෙන්න ශක්තියක් අපිට තියෙනවා නම් ඒ විදිහ ශක්තියක් ඇති කරගන්න පුළුවන් නම් අන්න ක්‍රමානුකූලව අන්න ඒ තැනැත්තට යම් කිසි විදිහක මේ ජීවිතයට මුහුණ දීමේ හැකියාවක් දියුණු කරගන්න පුළුවනි. එහෙමත් නැත්නම් අපි අර කී විදිහට මගහැරලා ඉඳීම නම් ඒකට උත්තරේ නෙමෙයි. සාමාන්‍යයෙන් කටුක අත්දැකීමක් විඳපු ගමන් ජීවිතයේ යථාර්ථයට එකපාර්ට මුණ ගැහුණු ගමන් අපි කියන්නේ නිකන් අර එකපාර්ට මුණට හම්බ වෙනවා යථාර්ථේ. හම්බුණ ගමන් මේ තැනත කල්පනා කරනවා අම්මෝ මේක හරි කටුකයි. මම නැවතත් අර මාලිගාව ඇතුළට වැද ගන්න ඕනි. නැවතත් අර මුලාව තුළට වැද ගන්න ඕනි කියන අදහස තමයි ගොඩ දෙනෙට මතුවලා එන්නේ. නමුත් ඒක හරියට නිකන් ඔන්න ඔය සංසාර ගමන වගේම තමයි. කවදාවත් අහවර වෙන්නේ නැහැ. මේ හිත තුළ තියෙන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය තමයි. යථාර්ථේ බාර ගන්න කැමති නැහැ. ඇස් ඇරලා බලන්න කැමති නැහැ. ඒ වෙනුවට නැවත නැවත මුලාවකට වැද ගන්නවා. මුලාවකට වැද ගන්නවා. ඒ මුලාව යම් යම් ඇබ්බැහි වෙන්න පුළුවන්, TV වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගේම්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන වෙන මේ ඔය ඉන්ද්‍රිය පිනවීම වෙන්න පුළුවන්. ඒක තමයි උත්තරේ විදියට හොයාගන්නේ. ඒක තමයි උත්තරේ. නැවත මාලිගාවට වැදුනා ආපහු එන්නේ නැහැ එළියට. දකින්නේ නැහැ මේ මිනිස්සු, මේ ලෝකෙ දකින්නේ නැහැ, මේ යථාර්ථය දකින්නේ නැහැ කියලා මුලාවක් තුලට වැද ගන්නවා. ඉතින් සංසාරයක් පුරාවට ගියත් ගැලවෙන්න බෑ, අහවර කරන්න බෑ. නමුත් යථාර්ථය බාරගත්තනේ, හැරිලා බැලුවනේ, ඇස් ඇරියනේ, ඒ යථාර්ථය දකින්න නියම ස්වභාවය අඳුනගන්න වැඩි වෙලා යන්නේ නැහැ. වැඩි වෙලා යන්නේ බොහොම සුළු වෙලාවක් යන්නේ. ඇස් ඇරියොත් වටපිටාව පේනවා, වෙනවා. එතකොට කෙනෙක් කියනවා නම් මේ කලින් තියුණු නැතිව දැන් තියෙනවයි කියලා. නෑ, ඒක නෙමෙයි ප්‍රශ්නේ තියුනේ. ඇස් වහගෙන ඉන්දියානේ කලින් සැරිය ගමන් මෙන්න පේනවා යථාර්ථය, මෙන්න ස්වභාවය කියලා දැන හඳුර ගන්න පුළුවන්. ඉතින් එන්නේ ඒ ශක්තිය උරගාන්න කියන අවස්ථාව තමයි මේ බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ අපිට. දැන් සාමාන්‍යයෙන් අර ඒක නම් වචනයක ඩෙෆිනිෂන් එකක්. කෙනෙක් කියනවා මොකද්ද බීන් කියලා කියනවනේ, හියුමන් බීන් කියලා කියනවා. මනුස්ස යෙක් කියන අදහසින් සඳහන් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් සත්තුන්ට බීන් කියන වචනේ දාන්නේ නෑලු. සතුන්ට එහෙම යෙදෙන්නේ නෑලු. ඒතර මනුස්සයට විතරයි ඒ වචනේ යෙදෙන්නේ. මොකද්ද මේකේ අර්ථය? අනේ යාට පුළුවනි මෙන්න මේ යන දේ ගැන පොඩ්ඩක් බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න ශක්තියක් යාගේ හිත තුල තියෙනවා. ඒ විභවය යාගේ හිත තුල තියෙනවා. මේ අවදි වෙන්න පුළුවන් අර බුද්ධ කියන ස්වභාවය යාගේ හිත තුල තියෙනවා. අන්නේ අවදි වෙලා බැලුව ගමන් වැඩි වෙලාවක් යන්නේ නැහැ යථාර්ථය හඳුන ගන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ යථාර්ථය දැක ගන්න. අන්නේ ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. පොඩ්ඩක් ඇස්සරලා බලන්න. බලපු ගමන් පේනවා. කොහෙද මේ බලන්නේ? තමුන්ගේ දිහාම. තමුන්ගේ දිහාම මේ හිත තුල යන ක්‍රියාවලිය දිහාම බලන්න. දැන් මම පාගුවේ දවසක කිව්වා මොකද්ද මේ බාහිර යුනිවර්ස් එක ගැන, මේ විශ්වය ගැන අධ්‍යයනය කළ වැඩක් නැහැ. ඒ වෙනුවට ඇතුළත විශ්වය අධ්‍යයනය කරන්න. ඇතුළත විශ්වය අධ්‍යයනය කරන්න. එතකොට අවශ්‍ය බාහිර විශ්වය පිළිබඳ අවශ්‍ය තොරතුරු ටිකත් ඒකෙන් ලබා ගන්න පුළුවන් කියලා නිකන් මොකද නිකන් අර කටටාවට වගේ කතාවක් කිව්වා. එතකොට මේ කෙනෙක් අහනවා, එතකොට නමුත් ඉතින් බාහිර එක දැකලත් අපිට පුළුවන් නේද මේ ඇතුළත දකින්න, මේ දෙක සම්බන්ධයි නේද කියලා මෙයා අහනවා. නමුත් කවදාවත් අහවර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඔය එළිය බලනවා කියන එක. හාබල් නෙමෙයි ජේම්ස් වෙබ් බැව්වත් බෑ, කරන්න බෑ. ඉවර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා බලන බලන තවරමට තව තව ඈතට පේනවා. ඒක තමයි ඔය විශේෂ ස්වභාවය. දැන් හබල් වලින් පෙවුණ මෙච්චර දුරක් ජේම්ස් වෙබ් බැව්වහම පටසිරි තවත් පේනවා, හීට් වේව්ස් තොන්දරම පේනවා කියලා ඔන්න බලනවා අලුත් අලුත් ෆොටෝස් දස දහස් ගණනක්. එතකොට කට්ටිය වෙන් කරගෙන ෂෙඩියුල් අදාගෙන ඔය විනාය පැය දෙක ඔයා බලන්න, මේ පැය දෙක මම බලන්නම් කියලා ඕන් ඉතින් බල බල ඉන්නවා. කවදාවත් අහවර කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ. අන්තිමට මොකද වෙන්නේ? බලන්න බලන්න තව තව ඈතට පේනවා. බුදුරජාණන් වහන්සේ කියන මේ ලෝක විෂය මිනිස්සෙක පිස්සු අට්ටන සුළුයි. ඒකින්ද ඒකට අවධානය යොමු කරන්න එපා කියලා සඳහන් කරනවා. ඒ වෙනුවට තමුන්ගේ ඇතුළතට අවධානයක් යොමු කරන්න. මේ ඇතුළත විශ්වය දැන් හඳුනගන්න. ඒ දැන හඳුන ගන්නකොට ඉබේම බාහිර විශ්වයේ ක්‍රියාකාරීත්වයක් දකින්න පුළුවන්. ඒ විදිහේ ශක්තියක් උරගාන්න කියලා අන්න වැඩේ මේ කරන්න පුළුවන් පමණට කෙටි කළා, අඩු කළා ලබා දෙන එක තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් බාහිර විශ්වය පිළිබඳ කතන්දර කියන්න තියුණා. ගොඩක් ඒ විදිහේ විස්තර තියෙනවා. නමුත් කිව්වට වැඩක් නැහැ නේ. වැඩක් නැහැ. අහවර කරන්න හැකියාවක් නැහැ කියලා සඳහන් කරනවා. ඒක නිසා මෙන්න මේ ඇතුළත බලන්න. ඇතුළත බැලුවාම ඒ ප්‍රමාණවත්, ඒ බැලන ප්‍රමාණවත් ඒකෙන් මුළු විශ්වයම දැක ගන්නවා වෙනවා. මේ මුළු ලෝකයේ යම්කිසි ක්‍රියාකාරීත්වයක් තියෙනවාද, ඒ සියල්ල මෙන්න මේ මනස පෙරටුකට තමයි යන්නේ. එතකොට ඒක දැකගත්තොත්, ඒ ක්‍රියාවලිය කොහොමද යන්නේ කියලා අඳුනගත්තොත්, අන්න එයා බාහිර ලෝකේ, බාහිර විශ්වය අඳුනගත්ත කෙනෙක් බවට පත් වෙනවා. අඳුනගන්න අමාරු නෑ. ඔය පොඩි දරුවෙක් උනත් උත්සාහ කරනකොට දවස් දෙකේ යනකොට මේ දේ මතුවලා එනවා. නමුත් අපිට ඒකට දෙන වටිනාකම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේක දිගට දිගට කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒකට කැමැතිද නැත්නම් නැවතත් මුලාවක් තුලට වැද ගන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ යසකුල පුත්‍රයාත් සමහර විට අවුරුදු ගණනක්, අවුරුදු 30ක් විතර මුලාවක් තුල වැදගෙන ඉඳලානේ මේක බාර ගන්න සූදානම් උනේ. කලින් කිව්වනම් බාර ගන්නෑ. කලින් කිව්වනම් බාර ගන්නව කොටලා පොවන්න යන කට්ටියට හොඳ උත්තරය ඒක තමයි. කලින් කොටලා පෙව්වට හරියන්නේ නැහැ, එහෙම හරියන්නේ නැහැ. ඒ නියම පරිච්ඡේදයක් එනවා. ඒ අවස්ථාවේදී තමයි එතනත බාර ගන්න සුදුසු. සමහරු කියනවා මට මේක ගැන උනන්දුවක් නැහැ හාමුදුරනේ, මේ ප්‍රතිපදාවල් ගැන මට වැඩ තියෙනවා, රැකි රක්ෂා තියෙනවා කියලා මොකද්ද මේ උනන්දුව ඇති කරගන්න තියෙන ක්‍රමේ කියලා අහනවා. එතකොට කියන් තියෙන මොකද, තව කකා කකා යන්න. කකා කකා යනකොට යනකොට දවසක උනන්දුවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. අර විදිහට එකපාරට මූණට හම්බුණා යථාර්ථේ නැමැති අර කටුක තැනැත්ති හම්බුණ ගම මොකද වෙන්නේ යන්න තේරුම් ගන්නවා. අමාරුයි එහෙම එකපාරට මූණට හම්බුණාම, අමාරුයි මේ විදිහට වුණාම කියලා ටිකෙන් ටික අන්න ක්‍රමානුකූලව මේ තැනැත්තට දැන හඳුනගන්න පුළුවනි. ඒ සඳහා කාලයක් ගන්න පුළුවනි. ඉතින් ඒ කාලේ ක්‍රමානුකූලව තමයි සිද්ධ වෙන්නේ. ඒ කාලය අන්න ඒ ප්‍රතිපදාව තුලින් තමයි සිද්ධ වෙන්නේ. ඒ සඳහා අවස්ථාවක් දෙමින් නැවත නැවත අපිට පුළුවන් වෙයි, හැකි වෙයි මේ විදිහේ තමුන් දිහාම බලන බැල්මක්, තමුන් දිහා මේ විදිහේ දකින් අදහසකින් කරගෙන යන්න. ඉතින් ඒ සඳහා අපි ටික ටික උත්සාහ කරමු. අර විදිහට අවදිව කටයුතු කරන්න, සිහියෙන් කටයුතු කරන්න, එහෙම කටයුතු කරනකොට, එහෙම බලනකොට, තමුන් පිළිබඳ අවදි භාවයකින් කටයුතු කරනකොට අනේ ටිකෙන් ටික නැවත නැවත මේ ප්‍රතිපදාව මතුවලා එනවා. මේ යථාර්ථය දැන් හඳුනගන්න පුළුවන්. ඒක එච්චරම අමාරු නෑ. ඔය කියන තරම් අමාරු නෑ. ඒ සඳහා අර බලන බැල්ම තමයි වැදගත්. ඉතින් එවැනි වූ බැල්මක් දිනු වීම සඳහා අද දවසේ මේ කතා බහත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. පාලි උපාලි
ඔඋදේ
ස්වාමීන් වහන්සේ වන්දනා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරන්න.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේව චතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුතං නමාමහං. සාදු සාදු
සපත්තේ. හැම දිනාටම තෙරුවන් සරණයි.